තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි සති අංගහරුවාදා දිනයන්නි පවත්වන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඉතින් අද දවසේදීත් අපත් සමග එක්ව සිටින්නේ මේ ධර්ම සභා මණ්ඩපයේ වැඩමක සිටින්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පසුගිය සති කිහිපයකම මේ ආකාරයට උන්වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කළා අපිට තථාගත ධර්මයේ පහදා දෙන්න මේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කළා. ඉතින් අද දවසේදීත් මේ සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කර උන්වහන්සේ පිළිගන්නා ගමන් මම උන්වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්ස අද දවසේදීත් අපිට තථාගත ධර්මයේ පහදා දෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සවන් සිසිල සජීවී ධම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වත් පිරිසට මාදත් බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍ර දේශනාවක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි අදාරනකොට ඒ දේශනා කරන්නට හේතු වෙච්ච නිදානේ, ඒ දේශනා කරන පරියාය, මේ සියල්ලක්ම නිවැරදිව අපි අධ්‍යයනය කරනකොට අපට ඒ දහම් පරියාය තුළ ගැඹුර තියෙන බොහෝ කාරණා වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි නිතරම මේ දේශනාවක් අධ්‍යයනය කරනකොට මේ දේශනාවේ තියෙන නිදානීය පරියාය ඒ සියල්ලම එක අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට තමයි අපට ඒ දහම විවෘත වෙන්නේ. ඉතින් මම මේ දවස් ටිකේම සාකච්ඡා කළා වගේ අදත් ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්නට හේතු වන විදිහේ දේශනාවක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව තියෙන්නේ සංගීතනිකාය දෙකේ නිදාන වගේමයි. මේකේ නම අසුතුවන්ත සූත්‍රයේ එකේ දේශනා දෙකක් තියෙනවා. පළවෙනි දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ සවැත්නරුවට වාසය කරනකොට අසතව වික්‍රේ පුතුජනෝ ඉමස්මින් චාතුම් මහා භූතිකස්මින් කායස්මින් නිබ්බින්දෙය්‍යාපි විරජ්ජෙය්‍යාපි මුච්චෙය්‍යාපි තංකේස හේතු මහණිනේ අසතවත් පුතජනයා මේ හතර මහා භූතයන් තුලින් නිර්මාණය වෙච්ච මේ කයට කලකිරෙනවා, නොයලෙන්නේ උපකාර කරගන්නවා, ඉදහස් වෙන්න හදනවා. ඒකට හේතුව ඇයි? දිස්සති වික්කවේ ඉමස්ස චාතුම් මහා භූතිකස්ස කායස්ස ආචයෝපි අපචයෝපි ආදානම්පි නික්කේපනම්පි. ඒකට හේතුව තමයි මේ කයෙහි මේ අතර මහා ධාතු නිසා මේ ඉපදිච්ච මේ කයෙහි නැතිවීමක් ගෙවීමක් ඔහුට ප්‍රකට වෙනවා. මේක විනාශ වීමක් නැතිවීමක් ගෙවීමක් අහු වෙනවා. අන්නේ නිසා තස්මා අසතවතෝ පුතුජනෝ නිබ්බින්දෙය්‍යා පිරජෙය්‍යා විමුච්චෙය්‍යා. ඒ නිසා මහණෙනි, පුතජන කෙනා මෙන්න මේ කයට කලකිරීම පිණිස නොයැලීම පිණිස නිදහස් වීම පිණිස මෙලා ඉන්නවා. එතකොට කවුද මේ විදියට යොමුලා ඉන්නේ? අසතවත් පුතජනිය. කුමකට කලකිරෙන්නද? කයට කලකිරෙන්න. යංචකෝ ඒතම් භික්කවේ උච්චර චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි. මහණෙනි, යම් කිසි මේ සිතක් කියලා යමක් ඇද්ද, විඥානෙ කියලා යමක් ඇද්ද, මනස කියලා යමක් ඇද්ද, තත්ත්‍ර අසතුව පුතුජනෝ නාලං නිබ්බින්දිතු නාලං විරජිතු නාලං විමුච්චිතු. නමුත් මේ අසතුවත් පුතජනයා ඔහුට ඒ ගෝචර වෙන හිත මනස විඥානෙ කියන යමක් ඇද්ද මේකට කලකිරෙන්නේ නැහැ, නොවැළෙන්නේ නැහැ, නිදහස් වෙන්නේ නැහැ. ඒවල මේ කාගෙනද කියන්නේ? අසතුවත් පුතජනයාගේ. දහම් මගට නොපමිච්ච කෙනා ගැන පැහැදිලි කරන පරියාය විස්තර කරගෙන යනකොට පැහැදිලි කරනවා කය ගැන පුතඥය කලකිරිනා මේ කයෙහි වෙනසීමක් නැතිවීමක් මේක දිරීමක් පේන නිසා. නමුත් පුතඥය මේ සිත කියන යමක් ඇද්ද, විඥානය කියන යමක් ඇද්ද, මනස කියන යමක් ඇද්ද මේකට කලකිරෙන්නේ නැහැ, මේකට නොවැළෙන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? තව කිස හේතු? දීඝරත්තඤ්ඤේහ හේතම් භික්කවේ අසතුටව පුතුජනස අජෝසිතං මමයිතං පරාවට්ටං හේතම් මම ඒසුහමස්මි ඒතෝමි අත්තාති. දීර්ඝ කාලයක් තිස්සේ අසතුටව පුතුජනියා මේ සිත විඥානි මනස කියන මෙන්න මේ කාරණා ඇසගෙන එකට මම කියලා දැඩිව අරගෙන තියෙන්නේ. ඒක මම මගේ මට අයිති කියලා අරගෙන තියෙන්නේ. තස්මා අස්සතෝත පුතුජනෝ නාලං නිබ්බිඳු නාලං විරච්ඡන නාලං නිබ්බිඳු. ඒ නිසා අස්සත පුතුජනිය මේකට කලකිරින් නැත්තේ නොවැරින් නැති නිදහස් වෙන්නේ. නැත්තේ. එතකොට මෙතන මේ කියපු කාරණා දෙක තුලම හැදිලි කරේ අස්සතවත් පුතුජනියගේ න්‍යායත් එක්ක. දැන් මුලින්ම කය ගැන කලකිරිනවා කියලා පැහැදිලි කරා. කය ගැන කලකිරෙන්නේ ඒ කයෙහි ගෙවීමක් වෙනසීමක් නැතිවීමක් ප්‍රකට වෙන නිසා. නමුත් පුතඥයාට මේ හිත කියලා අහු වෙන දේ තුළ මම කියලා වැසගත්ත නිසා මගේ කියලා වැසගත්ත නිසා ඒ තුළට ඒකට කලකිරෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන වරම් භික්ඛවේ අස්සතෝත පුතුඥෝ ඉමං ධාතු මහා භූතිකං කය අත්තනෝ උපගච්චි නත්වේව චිත්ත මහණෙනි මම පුතඥයට කියනවා මේ කය ආත්මයයි කියලා ගන්න කියලා. ඔව් හිත ආත්මයයි කියලා ගන්න එපා කියලා. මොකද පුතඥය බුදුරණවහන්සේ කියන්නේ මේ කය ආත්මයයි කියලා ගන්න කියලා. නමුත් හිත එහෙම ගන්න එපා කියලා. සංකේසේතු ඇයි ඒ? ඉස්සතාය භික්ඛවේ චාතු මහා භූතිකෝ කායෝ ඒකම් පිවස්සං තිට්ඨමානෝ වේපිවස්සාන තිට්ඨමානෝ තීනි පිවස්සාන තිට්ඨමානෝ චත්තාරී පිවස්සාන තිට්ඨමානෝ పంచపివస్సాన తిట్టమానో దశపివస్సాన తిట్టమానో విశసిపస్సాన తిట్టమానో తీసంపివస్సాన తిట్టమానో చత్తారి సంపివస్సాన తిట్టమానో తిట్టమానో పంచన్ సంపివస్సాని ఇవగేమ తిట్టమానో వస్స సతంపి తిట్టమానో మే హతర మహా భూతయంగిన్ హటగత్త మే కాయ పేన తీయనవా మొకద్ద అవృద్ద అవృద్ద దెకక్ తునక్ పహ 10క్ 50క్ 100క్ కవదనవా పేన తీయ සමහර බොහෝ ඊට තොඩා තියෙනවා පේන තියෙනවා. ඒක නිසා මේ හතර මහා භූතෙන් හටගත්ත කය පුතඥය මම කියලා ගත්තට කමක් නැහැ. නමුත් හිත මම කියලා ගන්න එපා. මොකද පුතඥන කිනාට කය පුතඥන කිනාටත් මේ කය තියෙනවා බව පේනවා. නමුත් පුතඥන කිනාටවත් පේන්නේ නැහැ. පුතඥන කිනාටවත් හිතම හිත එහෙම තියෙන බව පේන්නේ නැහැ. ඒක පැහැදිලි කරනවා ඊළඟට කොහොමද? යන්තිකෝ ඊතම් බික්වේ උච්චිත චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි නමුත් මහණෙනි මේ සිත විඥානේ මනස කියන එක තං හත්ත්‍යාජ දිවසස්සජ අඤ්ඤේදී පඤ්ඤති අඤ්ඤා නිරුච්චති සේතා භික්ඛවේ මක්කටෝ අරඤ්ඤේ පවණේ චරමානෝ සාකං ගණ්ණාති තං මුංචිත්තෝ අඤ්ඤං ගණ්ණාති තං මුංචිත්තෝ අඤ්ඤං අඤ්ඤං ගණ්ණාති එවමියෝ කෝ යමිදං මුච්චති චිත්තං ඉතිපි මනෝ ඉති විඥානං ඉතිපි තං හත්ත්‍යාජ දිවසස්සජ අඤ්ඤේදී උපජ්ජති අඤ්ඤා නිරුච්චති භාගිතරහස් පැහැදිලි කරනවා මේ සිත මනස විඥානික ක්‍රමයක් ඇද්ද මේක දිවා කාලේ යමක් සාත්‍ය යමක් උපදිනවද වෙන එකක්මයි උපදින්නේ වෙන එකක්ම නිරුද්ධ වෙලා යන්නේ හරියට වනයේ සැරිසරන වඳුරෙක් එක අත්තක් අතහරින්න අනිත් අත්ත අල්ල ගන්න අපිකසාරේ ඒ වගේ දී ස්වභාවේ ඒක නිසා පුතඥ කෙනා මේ කය මම කියලා ගත්තට කමක් නැහැ මොකද කයේ කාලයක් තියෙන බව පේනවා නමුත් හිතෙන් පේන්නේ ඒ නිසා පුතඥයට කියනවා මේ හිත මම කියලා ගන්න එපා. එතකොට මෙතෙන් එනකන් බුදාගිතන වාස්මී වදාලේ පුතඥ කෙනාට මේ ලෝකයේ තුල පුතඥය සාමාන්‍ය දකින්න විදිය පුතඥයට ඒ දකින්න න්‍යායට වඩා මේ න්‍යාය පුතඥය දකින්නක හොඳයි කියන එක තමයි ඉස්මතු කළේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා తත්‍ර වික්‍රේ සුතමාර්ය ශ්‍රාවකෝ මානේ සුතවතාරි ශ්‍රාවකියා පටිච්චසමුප්පාදං යෝයි සාදුකං යෝනි සමනසිකරවති සුතවත් ආරසාවකේ ආර කිසිදයක් නෙමෙයි ඉස්සල පැහැද කරපු කිසිදයක් නෙමෙයි මෙණී කරනවා කියලා කියන්නේ. ආරසාවකගේ මෙණී කිරීම මොකද්ද? ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස් නිරෝධ ඉදං නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. මේ උපදින කල්ලි මේ උපදිනවා. මේ නැති කල්ලි මේ නැත. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වෙනවා. යදිදං අවිඥා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහෝ බහෝ පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසෝ සමුදය හෝති ඒ නිරෝධෝ හෝති කියලා මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ අවිද්‍යාවේ සමුදයත් අවිද්‍යාවේ අවිද්‍යාව මුල් කරගෙන පටිච්චසම්පාද සම්බුදියත් ඊළඟ අවිද්‍යා නිරෝධයෙන් පටිච්චසම්ප නිරුද්ධ වෙන ආකාරයත් ආර්ය න්‍යායට අනුව දකින ආකාරය බුදුරණන් වහන්සේ පැහැදිලි කළා. ශ්‍රාවකයා ඒවම් පස්සම් වික්කේ සුතුව ආර්ය ශ්‍රාවකෝ මෙන්න මේ විදිහට දකින සුතුව ආර්ය ශ්‍රාවකයා දැන් කොයි විදිහට දකින සුතුව ආර්ය ශ්‍රාවකයාද මේ ආර්ය න්‍යායේ අන්‍යෝන් ප්‍රතිවශයෙන් දකින ආර්ය ශ්‍රාවකයා ආර්ය න්‍යායේ අන්‍යෝන්‍ය ප්‍රතිවශයෙන් දකින මේ ආර්ය ශ්‍රාවකයා රූපස්මින් පිනිබින්දති වේදනාය පිනිබින්දති සංඥාය පිනිබින්දති සංඛාරේසු පිනිබින්දති විඥානස්මින් පිනිබින්දති විරජ්ජති විරාගා විමුච්ඡති මුත්තසින් මුත්තුති ඥානං හෝති කේනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති බෙන්න ආර්ය ශ්‍රාවකයා මේ විදියට දකිනකොට ඔව් කලකිරෙන්නේ කොමකටද ඔව් කලකිරෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තමයි කලකිරෙනවා එතකොට මේ ආර්ය ශ්‍රාවකයා කුමක්ද විමසුවේ ආර්ය න්‍යාය හේතුඵල වශයෙන් අහුවෙනකොට ඔහුට ආර්ය න්‍යාය තුලින් අහෝන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ සකස් වීම පංච පාදනස්කන්ධයන්ගේ සකස් වීම අහුණා කියලා කියන්නේ. එහෙනම් මේ සකස් වෙච්ච පංච පාදස්කන්ධය තමයි කලකිරෙන්නේ. ඔත් පුසජනකේ නා කලකිරෙන ආකාරය බුදුරණවහන්සේ කලින් ඉස්මතු කරා. ඒ වගේම අනිත්‍යසනාව තුළදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ විදිහටම පුසජනකේ නා කයෙත් කලකිරෙනවා ඒකට හේතුව කය නැති වෙනවා විනාශ වෙනවා කියන නිසා. නමුත් පුසජනකේ නා මේ සිත් මනස විඥානයේ කියන දේ කලකිරෙන්නේ නැහැ. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා පුතඥයාට මේ කයන මම කියලා වං ගන්න කියන අපිට කය දීර්ඝ කාලයක් තියෙනවා පේනවා. නමුත් හිතේ එහෙම තියෙනවා කියලා පේන්නේ නැහැ. මේ හිත දිවා කාලේ හටගත් එක නෙමෙයි රාත්‍රී කාලේ එකේ හටගත් දෙය නෙමෙයි නිරුද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට අනකක්ම හට ගන්නවා අනිකක්ම නිරුද්ධ වෙනවා. එතකොට ඒ සිත්හි විවිධ විදිහට සංකල්ප ඔස්සේ මේක තියෙන්නේ. ඉතින් පුතඥයාට කියනවා ඒක මම කියලා ගන්න එපා කියනවා. අරක මම කියලා ගත්තට කමක් නැහැ කියලා. ඊළඟට ආර්ය ශ්‍රාවකයා දකින න්‍යාය ඉස්සෙල්ලා පැහැදිලි කරනවා මේ පටිච්චසමුප්පාදේ තමයි නුවණින් විමසන්නේ කියලා මේ ආර්ය න්‍යායෙම එතන පැහැදිලි කරනවා. හැබැයි එතන ආර්ය න්‍යාය පැහැදිලි කරලා පටිච්චසමුප්පාද ධර්මය නෙමෙයි එතන කියන්නේ අපි දන්නා විඥා සංකාර විඥාන කියන කාරණාව නෙමෙයි ඉස්මතු කරන්නේ. එතන ඉස්මතු කරන්නේ මොකද්ද? සුඛ වේදනීය වික්‍රේ පස්සං පටිච්ච උප්පජි සුඛ වේදන අස්සේව සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යං තඤ්ඤං වේදිත සුඛ වේදනීය පස්සං පටිච්චුප්පන්නා සුඛ වේදනාසා නිරුජ්ජති සා වූප සමෝති. එතකොට ඔහු දැනගන්නේ මොකද්ද? මේ විදිහට ආර්ය න්‍යාය විමසනකොට සැප වේදනාව හටගන්නේ සැප වේදනාවට අදාළපත් වෙන නිසා. ඒ තමයි ස්පර්ශය. ඒ ස්පර්ශ විරුද්ධුනහම ඒ සැප වේදනාව නිරුද්ධලා යනවා. ඒ වගේම දුක් වේදනාවත් ඒ වගේමයි. අදුක්ඛ සුඛ වේදනාවත් ඒ වගේමයි. දුක් වේදනාවට දුක්ඛම සුඛ වේදනාවට යම් විශ්ීද්ධියකින් ස්පර්ශයක් හේතුනාද ඒයින් තමයි මේ වේදනාව හටගන්නේ. ඒ හේතු නැතුනහම මේක නැති වෙන බව දැනගන්නවා. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ ඒ ආර්ය න්‍යාය මුල් කරගෙන මේ වේදනාව ස්වභාවය දකින ආකාරය පැහැදිලි කරනවා. එතකොට ඔහුට අහුණා එනම් ස්පර්ශය ක්‍රියාකාරීත්වයට එක්කම පැවැත්ම. සේත අභිඝට කොයි වගේද? දෙන්නම් කට්ටානම් සංගට්ඨ සමෝදාන උස්මා ජායති තේජෝ අභිදිබ්බති. මෙතන පැහැදිලි කරනවා මේ ලී කෑලි දෙකක් එකට ගැටුනහම උණුසුම හටගන්නවා. ඒ උණුසුමෙන් ගින්නක් හටගන්නවා. අන්න ඒ උණුසුමෙන් ගින්නක් හටගන්නවා වගේ ඊළඟට පැහැදිලි කරනවා මේ ලී දෙක අයින් කරාට පස්සේ සා තජ්ජා උස්මාසා නිරුජ්ජති. උණුසුම නිරුද්ධ වෙනවා. සංසිදෙනවා. අන්න ඒ වගේම ඊළඟට උණුසුම සංසිදෙච්ච නිසා ආයෙ ගින්න හටගන්නේ නැහැ. එතකොට ගින්න හට ගන්නවා කියන කරුණාවට ප්‍රතිමුණ උණුසුම හටගත්ත අර ග්‍රී කෑල් දෙක එකට ඇතිලි. ඊළඟට බුදුරණාහස පැහැදිලි කරනවා අන්න ඒ වගේ තමයි මේ සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය නිසා සැප වේදනාව හට ගන්නවා. දුක් වේදනාවට හේතු වෙච්ච ස්පර්ශ දුක් වේදනාව හට ගන්නවා. අදුක්කම සුඛ වේදනාවට හේතු වෙච්ච අදුක්කම සුඛ වේදනාව හට ගන්නවා. ඒ හේතු නැති වුණාම මේ කාරණාව නිරුද්ධ වෙනවා කියලා බුදුරණාහස පැහැදිලි කරනවා. මේ විදිහට ආර්ය න්‍යාය ඔස්සේ මේ කාරණාව ඔබ දකිනකොට ඒවම් පස්සම් වික්‍රිස්තුවාරි ශාවකෝ මෙහිම දකින සුතවාචාර ශාවකයා පස්සේ පිනිබ්බින්දති වේදනාය පිනිබ්බින්දති සංඥාය පිනිබ්බින්දති සංඛාරයේ පිනිබ්බින්දති විඥානස්ස පිනිබ්බින්දති නිබිත විරජ්ජති විරාගාය මුච්චති විමුක්තස්මින් විමුක්තිමති ඥානං හෝති තීනා ජාති සිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තය පජාන. කොහොමකටද කලකිරෙන්නේ? ස්පර්ශයට කලකිරෙනවා, වේදනාවට කලකිරෙනවා, සංඥාවට, සංස්කාරට, විඥාණයට. ඊට පස්සේ එහෙම කලකිරලා අරහත් වෙන බව පැහැදිලි කරනවා. දැන් කලින් එකේදී පැහැදිලි කරා පංචපාද රසකන්. දැන් මෙතන රූපේ කියන වචනයක් කියන්නේ තෝ ස්පර්ශ විතරයි කියන්නේ. ඊට පස්සේ නම් මේ දේශනා දෙක තුන අපට හිතන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. වටහා ගන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. දැන් මේක දේශනාව කියනකොට ගොඩක් අහන්න ඕන ප්‍රශ්න, තේරුම් ගන්න ඕන කාරණා එන්නට ඇති. ඇත්තට මේක ගොඩක් තේරුම් ගන්න ඕන, හිතන්න ඕන කාරණා තියෙනවා. පුතඥන කෙනෙක් ලෝකේ දකින්න ආකාරයත්, ආර්ය ශ්‍රාවකයා ලෝකේ දකින්න ආකාරයත්, ලෝකේ කියලා කියන්නේ තමයි ලෝකය. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ දකින්න ආකාරය පැහැදිලි කරනකොට මෙතන දේශනා දෙකේ දෙවිධයක් ඉස්මතු වුණා. හැබැයි එකම න්‍යාය ආර්ය න්‍යාය දකින්නකොට පටිච්චසමුප්පාද එකකින් ඉස්මතු කර අනිත් එකේ ස්පර්ශය මුල් කරගෙන වේදනාව ගැන ඉස්මතු කරා. එතන මේක දෙකක් වෙන්න බෑ, එකක්මයි විය යුත්තේ. නමුත් එක දෙකක් හැටියට දෙවිධයකට පැහැදිලි කරා. ඊළඟට තමයි එකක පංචපාස්කන්ධ ගැන කලකිරෙන බවත් පැහැදිලි කරා. අනිත් එකේදී රූපය අතහැරලා ඉතින් වෙනුට ස්පර්ශයෙන් තමයි පැහැදිලි කරේ. ඉතින් මෙන්න මේකෙදී අපට තේරුම් ගන්නට හිතන්න ඕන පැති ගණනාවක් ඉවස්ත වෙනවා. ඉතින් මේ තුලින් අපට ඇත්තටම පුළුවන්කමක් ලැබෙවි මේ කාරණා ටික අපි දිරව කරගන්නකොට අපට යා යුතු මාර්ගය, වටහා ගත යුතු කාරණාව, පුරුදු කළ යුතු කාරණාව ගැන ලොකු නිරවුල්කමක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ දේශනා දෙක මුල් කරගෙන අපි පොඩ්ඩක් උත්සාහ කරලා බලමු අපිට අපේ ජීවිතේට සාගත දහම ගලපගෙන ඒ දහම තුළින් සැබෑ අර්ථය අපේ ජීවිතය තුළ ඉස්මතු කරගන්න. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළ ඇතිවෙච්ච දහම් ගැටලු මාවිතු යොමු කරන්න අපි ඒ සම්බන්ධය සාකච්ඡා කරමු. එතකොට අපිට ගොඩාක් පැති ඉවර කරගන්න පුළුවන් වේ විමුක්තිය පිණිස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද ඒ ඔබ සවන් දුන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබුවේ උතුම් ධර්ම දේශනාවට. දැන් ඒ ධර්ම දේශනාව ඔස්සේ අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවකට එන්න. චිත්‍ර රාජපක්ෂ මහත්මිය, ඔබතුමීට කැමති මයිකෙට එන්න.
හොඳයි, අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ දේශනාවට අහුම්කන් දීගෙන ඉන්නකොට ඇත්තටම මේ හිත දිහා බලන් ඉන්නකොට තේරුනේ අපි ඇත්තටම මෙහෙම නේද කරන්නේ කියලා. මොකද මේ කය දැන් හුඟක් වෙලාවට ගන්නස අපි භාවනාවකට වුණත් කය ගන්නේ මේ කයේ තියෙන අසාර බව දකින්න ඕනේ එහෙම කියලා ගන්නේ. මේ කය එකක් විදියට මම විදියට ගන්නවා කියන එක තේරුණා සන්නස. නමුත් දේශනාවේ අවසානයට යනකොට ඔබ වහන්සේ එතනදී පැහැදිලි කරා මෙතන දැන් ශ්‍රුතවත් ආරි ශ්‍රාවකෙක් වෙනකොට මේක රූපය කියලා ගන්න නැහැ, මෙතන ස්පර්ශයයි අරගෙන තියෙන්නේ කියලා. සන්නස මෙතන අර ඝන සංඥාව බිඳින්න අපි තථාගතයන්න්සේ අපිට මේ රූපය එහෙම නැත්නම් මේ මම කියන්නේ ඛණ්ඩ පහක ගලා යෑමක් ඇතිවීමක් නැතිවීමක් කියන එක තේරුම් ගත්ත නිසාවක් කියලා තමයි තේරුම් ගත්තේ. මේ මෙතන සඳහන් කරන්නේ ස්පර්ශයයි, ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා. සන්නස මෙය ඇත්තටම ආයතන තුලින්ම දැකිය යුතුයි කියන අදහසක් තමයි හිතට ආවේ. ඒ කියන්නේ යම්කිසි දැකීමක් ඇහිීමක් දැනීමක් දැන ගැනීමක් වෙනකොට මෙවැනි සිද්ධියක් තමයි සිදු වෙන්නේ කියලා ඔබ වහන්සේගෙන් ඒ ගැන තවදුරටත් දැනගන්න කැමතියි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. කොහොමද ආයතනයක් විසීම තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මෙතන මේ දෙවනි දේශනාවේ පස්සේ ගැන කිව්ව පළවෙනි කී රූපය ගැන කතා කරා. හැබැයි දැන් කය කියන කාරණාව අපට ගෝචර වන්නේ මූලිකව මම කියන දේත් එක්ක උච්චලයට. එතකොට ඒක පුතජන කෙනාටත් ඒ කාරණාව වටහා ගන්න පුළුවන්. නමුත් ස්කන්ධ සකස් වීම කියන කාරණාවේදී නාමයට පටික සම්පස්සයත් රූපයට අතිවචන සම්පස්සයත් කියලා කතා කරනකොට අපි දකින අපට අහුවෙන මගේ රූපය කියන එක බාහිර අපේ කය අපි ඇත්තටම ආධ්‍යාත්මික කියන ගත්තට මම හිතනකොට ඒක මට බාහිර දෙයක් මේ කය කියලා ගන්නදී විතරක් අරගන්න නැතුව මේ නාමයත් රූපයත් අතර මේ සම්බන්ධතාවය සිටින විට විඥාන ක්‍රියාකාරීත්වයත් එක්ක මෙන්න මෙතන අල්ලගන්නට ඕනේ. එතකොට එතන අහුවෙනකොට ඔබට මේ ආර්ය න්‍යායත් එක්ක තමයි අහුවෙන්නේ. එතකොට මේ කාරණාව ආයතනයක් ඔස්සේ තමයි අහුවෙන්නේ. ආර්ය න්‍යායත් එක්ක අහුවෙනකොට අවිද්‍යාව කියන පදනමත් ඔබට අහුවෙනවා. මේ සියල්ලක්ම අහුවෙනකොට ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ සත්‍ය නොදැකීමේ පදනම මතයි මේ සියල්ලක්ම ගොඩනැගුණේ. මූලිකව කෙනෙකුට අහුවෙන්නේ නැහැ සත්‍ය නොදැකීමේ පදනම මත මේක ගොඩනැගිච්ච බව. ඔවුන් ඉස්ලාම් ප්‍රකට වෙන්නේ තියෙන එක. ඔබට තියෙන කයක්. ඒ වගේම පුතඥයාටමයි පැහැදිලි කරන්නේ තියෙන සිතක් කියන්නේ. තියෙන සිතක කිවිවක්මයි පැහැදිලි කරන්නේ. තියෙන කයක බෙදලා බලන එකත් අර කයර කලකිර. නමුත් ඊට වඩා තියෙන සිත ගැන බලන කලකිරන්න පුළුවන් කියලා. මොකද කය තියෙනවට වඩා ඊටමත් අඩුවෙන් සිත තියෙන්නේ. හැබැයි එතනත් පැහැදිලි කරේ තියෙන එක ගැනමයි පුතඥයාට දකින්න ඕන දර්ශනය. පුතඥයා දකින්න පුතඥයාට කාරණාව කියන්නේ කයමම කියලා ගන්න මොකද කය තියෙනවා පේනවා හිත කොහොමද තියෙනවා කියලා බලන්න. හිතමම කියලා ගන්න එපා කියන පුතත් ජන කෙනාට. ආර්ය ශ්‍රාවකයා කතා කරනකොට මේ කය හිත කියන කාරණා ඔක්කොම අතහැරලා එයාට කතා කරන්නේ පටිච්ච සමුප්පාදයත් එක්ක. දැන් කය හිත කියන කාරණා ගත්ත තැනම තියෙන මගේ කයක් මගේ හිතක් කියන එක. පටිච්ච සමුප්පාදයත් එක්ක ආර්ය න්‍යාය ගලපනකොට මේ ඇති කලින් මේ වේ කියන න්‍යායත් එක්ක මගේ කයක් මගේ හිතක් කියන කාරණාව නෙමෙයි යහුවෙන්නේ. අවිද්‍යාව සත්‍ය නොදකන පදනම නිසා ගොඩනැගිච්ච දෙයකට මම කියලා දාගත්ත එක. ඒත් මම කියලා දාගත්තේ සත්‍ය නොදකීම පදනමත් එක්ක ගොඩනැගිච්ච පංචවාස්කන්ධය. අන්න එතකොට සත්‍ය දකිනකොට මේ ගොඩනැගිච්ච පංචවාස්කන්ධයට මම කියලා දාගන්න බැරි වෙනවා. අන්න එකයි ඒකට කලකිරෙන්නේ. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා දකින කෝණියත් පුතඥය දකින කොටත් මේකේ හොඳට ඉගෙන ආර්ය ශ්‍රාවකයන්ට එන්න තේනවා. අපි පුතඥ කෙනා දකින මානසිකත්වය මුලින් පටන් ගත්තට ඊට පස්සේ අපි අනිවාර්යයෙන් යොමු වෙන්න වෙනවා මේ ආර්ය න්‍යායය දැක්ක යන දර්ශනයට. ඒකට යොමු වෙච්ච තැනදි තමයි අර්ශාවකේ දකින්න වන කෝණෙට අපේ හිත යොමු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් ආයතන ක්‍රියාකාරකත්වයත් එක්කම තමයි අපට තේරුම් ගන්න තියෙන්නේ. එතනදි මේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයේ ස්කන්ධ පහයි ක්‍රියාකාරීත්වය වටහා ගන්නට වෙනවා. තිරුවන් සර්.
තිරුවන් සර්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් මේ ප්‍රශ්නේ පිළිතුරු වශයෙන් දෙනකොට කියුණා මේ නාමය පටිග සම්පස්සයත් රූපය අධිවචන සම්පස්සයත් කියලා ඒ විදිහට කියුනේ. අපි ඒකේ අනිත් පැත්තට සමහරලාට අහලා තිනවා. කියන්නේ පාටි නාමයේ අධිවචන සම්පස්සේ ඇටියට රූපේ පටික සම්පස්සේ ඇටියට සොන්නස ඒ ගැනත් මට පැහැදිලි කර දෙන්න. මේ ඊට අමතරව අපේ හඳුනේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කළා දැන් පු탁ෂණ පුද්ගලෙක් මේ ධර්මයේ යොමුච්ච පු탁ගන්න පුද්ගලයාටයි මේ සූත්‍ර දේශනාව මේ ආකාර සඳහන් කර තියෙන්නේ. ඊකට යම් එතනින් පටන් ගන්න කෙනා ආර්ය ශ්‍රාවකෙක් හැටියටපත් වෙනකොට ඒ දෙක යුතු ආකාරය වෙනස් කියලා කිසියම් කෙනෙක් තමන් අදිසියුන ස්වාමීන් වහන්සේ මේ ආර්ය තත්ත්වය ගැනම කතා බහ කරන්න හිමුණ නම් ආර්ය තත්ත්වය ගැනම මනස පවත්වන්න හේනු තාණියක් වෙන්න පුළුවන් ද අපේ හැමෝටම.
තිරුවන් සරණයි. නාමකයේ පටික සම්පස්සේ රූපකය නිවචන සම්පස්සේ කියන එක පැහැදිලි කරන්න උතුරන් වහන්සේ මහානිදන් සූත්‍රය. එතකොට වෙන කිසිම තැනකදී ඔය කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ. නාමයේ කායයට කිසිලා අධිවචන සම්පස්සයක් නාමයක් කියන්නේ පටික සම්පස්සක එක සිදු වෙන එක. රූපය කියන්නේ අධිවචන සම්පස්සයක් එක. මොකද නාමයේ කියලා ගන්න තැනදීම නම් කිරීමක් ඔස්සේ යන්නේ අධිවචන කිරීමක් ඔස්සේ යන්නේ. එතකොට මේ දෙකම එක හා සමානයි. රූපය කියනකොට මේක පටික සම්පස්සයකට යොමු වෙන එකක්. එතකොට නාමය කියන එකට අධිවචන සම්පස්සයක් නෙවෙයි සිටියේ. නාමයට පටික සම්පස්සයක්මයි. රූපයකට අධිවචන සම්පස්සය. මේක වෙන කිසි තැනක දේශනාවේ ඉස්මතු වෙන්නේ නැහැ. මේ මහානදාසුරි තමයි මේ කාරණාව ඉස්මතු වෙන්නේ. ආයතනය කියන කාරණාව කතා නොකර මෙන්න මේ පටිගත සම්පස්සේ අධිවචන සම්පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරන්නේ. ඊළඟ කරණාව තමයි මේ දැන් කෙනෙකුට ඇත්තම ආර්ය ශ්‍රාවකත්වයේ කියන කාරණාව කෙනෙකුට ඉස්සල්ලාම යන්න බෑ. මූලිකව අපි යම් කිසි තැනකින් පටන් ගන්න ඕනේ. හැබැයි පටන් අරගෙන අපි එතන ඒ ස්වභාවය අපි දැනගන්න ඕනේ. මේක මෙතන විතරයි. මෙතනින් එහාට අපට තව යමක් පුරුදු කරන්න තියෙනවා. අන්න ඒ දෙයටයි පුරුදු කරන්න යමු වෙනට ඕනේ. ඒකට ආර්ය ශ්‍රාවකත්වයට යමු වීම පිණිසද යමක් පුරුදු කරන්න තියෙන්නේ. අන්න ඒකට යමු වෙනට ඕනේ. එතකොට එහෙනම් අපි අනිවාර්යයෙන්ම අර මූලික කාරණාව අපි තේරුම් අරගෙන පුරුදු කරන්න ඕනේ. තේරුම් අරගෙන පුරුදු කරලා ඊට පස්සේ අපි මේ තුර හොයන්නට ඕනේ මේ ආරණ්‍යයයි. ආරණ්‍යයයි හොයනකොට තමයි ආරණ්‍යයයි ඒ විදිහට දකින්න පුළුවන්. ආරණ්‍යයයි බලෙන් මට දකින්න බෑ. ආරණ්‍යයයි තමාට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ දැකීමට අවශ්‍ය නුවණ වර්ධනට පස්සේ. දැන් නුවණ වැඩෙනකන් අපි මේ ආරණ්‍යයයට අනුව විමසීමක් කරන්න වෙනවා. හැබැයි ආරණ්‍යයයට අනුව විමසීමක් කරන්නටත් ඒ බුදුරණවහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ සම්බන්ධයෙන් කියලා දුන්න කාරණා හොඳට විමසලා ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා. මොකද තේරුම් නොගෙන අපට ආරණ්‍යයය තේරුම් දකින්න බෑ. දැන් මම උදාහරණයක් හරියට කිව්වොත් දැන් අපි අහලා තියෙනවා පටිච්චසමුප්පාදයේ දැන් මේ සංස්කාර ඊළඟට අපිට මේ ගෝචර වෙන පංච පාදනස්කන්ධ මෙන්න මෙව්වා විදර්ශනා කරන්න කියනකොට විදර්ශනා කරන වචන කීපයක් පැහැදිලි කරනවා අනිච්ච සංකත පටිච්චසමුප්පන්න කියලා. එතකොට අපිට මේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියන වචන ටික හිතුවට අපට විදර්ශනාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා බලන්නේ මේ අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියන්නේ මොකක්ද කියන එක. අන්න ඒක බලනකොට තමයි අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව ප්‍රකට වෙන්නේ. එතකොට අපි මූලිකව අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා හිතනවා. නමුත් අපි අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියන ස්වභාවය ප්‍රකට වුණාට පස්සේ අපි දැකපු න්‍යාය අර විචාරක කිරීමෙන් අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව දකින්නට වඩා ඒකේ අර්ථස් එක දැක්ක දෙයක් වෙනවා. දැන් අපි හිතමු අපිට ඔන්න වේදනාව කියන කාරණාව ප්‍රකට වෙනවා. දැන් ဒုတိယ අසුතසුති පැහැදිලි කරේකනේ. ඒතර වේදනාව කියන කාරණාව ප්‍රකට වෙනකොට අපි මේ වේදනාව ඇති වෙච්ච හේතුව හොයනකොට එතකොට වේදනාව ඇති වෙච්ච හේතුව අපි හොයන්නකොට අපට ස්පර්ශය අහුවෙනවා. ඊළඟට අවිද්‍යාව මුලකට මේක ඇතිවීම අපට අහුවෙනවා. එතකොට නම් වේදනාව කියන කාරණාවට බහුවේ පදනමක් නැතිව ගණිතයයි කියන්නේ. බහුවේ පදනමක් නැහැ කියලා කියන්නේ ඒක හේතුවෙන් හටගත්ත දෙයක්. පටිච්චසමුප්පන්නයි. එතකොට ඒක සකස් වෙච්ච දෙයක් සංකතයක්. එහෙනම් අපි මේ හේතුඵලය හොයනකොට අපි එහෙනම් අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව තමයි අපට අහෝනේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේක හේතුව අපි හොයන්නට වෙනවා. හේතුව හොයනකොට අපිට මේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව නැත්නම් මේ ආරණ්‍යය ස්වභාවය තමයි අහුවෙලා යන්නේ. එහෙනම් මෙන්න මේ කාරණාව මූලිකව තේරුම් ගන්න අපි යන්නට ඕනේ. තේරුම් ගත්තට පස්සේ තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ සැබෑවට මේ දර්ශනය ඇති කරගන්න. එහෙම නැත්නම් අපිට බලෙන් මේ දර්ශනය කරා යන්න බෑ. මූලිකව අපට ප්‍රකට වෙන තැනින් පටන්ගෙන ඒක කුමක් පිණිසද කරන්න කියලා තේරුම් අරගෙන එතනින් එහාට අපි මේ ආරණ්‍යය වටහා ගන්න වැඩපිළිවෙලක් පුරුදු කරන්න වෙනවා. තේරුම් ගන්න.
කවිනාස මම වැඩි ධර්මය දන්නේ නැහැ. මට කරුණා කළා කියන්න පුළුවන් මේ නාමකාය පටික සම්පස්සයි කියන එකයි රූපකාය අධිවචන සම්පස්ස කියන එකයි ඉතා සරලව තව පොඩ්ඩක් කියන්න පුළුවන් මම. මොකද මට මෙච්චර ගැඹුරට තේරෙන්නේ නැති නිසා. තේරුම් ගන්න.
දෙවන සරණයි. නාමකාය පටික සම්පස්සේ රූපකාය අධිවචන සම්පස්සේ කියනවා සාමාන්‍ය සරල විදියට ගත්තොත්. දැන් අපි හිතමු අපට යම් කිසි වස්තුවක් දකින්න ලැබෙනවා. අපි හිතමු අපට මොනවාරි වාහනයක් නැත්නම් බුදු පිළිමයක් වක්‍ර දකින්න ලැබෙනවා. අපට දකින්න තැනදිම අපට ඒක බුදු පිළිමය කියන නිර්වචනයකට අපි යනවා. හැබැයි ඒ නිර්වචනයකට අපි ගියේ එතන බුදු පිළිම නිර්වචනය කරන්නට يعني අවශ්‍ය වූ රූපී ස්වභාවය තිබෙච්ච නිසා එතකොට රූපකයට අධිවචන සම්පස්සය. එතකොට යම් නිර්වචනයක් කිරීමකට යොමු වෙන්නේ නාමයක් නැත්නම් යම් නම් කිරීමකට යොමු වෙන්නේ පටික සම්පස්සයක් එක්ක. එතකොට මේ අධිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් කියන එක අපි අපේ මූලිකව අහුවෙන්නේ බාහිර එකක් එක්ක. නමුත් බාහිරව තිබිච්ච බුද්ධ පිළිමය නෙමෙයි අපි නිර්වචනය කරන්නේ. මගේ ලෝකේ හට ගැනීමත් එක්ක. අන්නේ හට ගැනීමත් එක්ක අපට ගොරෝසුව ලෝකයේ තුල අහුවෙන දෙයට නම් කිරීම නාමකායයට රූපකායයට අධිවචන සම්පස්සයක් කියනවා. යම් කිසි දෙයකට අපි නම් කිරීමක් හඳුන ගැනීමකට යොමු වෙනයිස ඒක අනිවාර්යෙන් නාමකයට පටිච්ච සම්පස්සයක් වෙනවා. ඉතින් මේක තමයි අපිට සරලවම යම් කිසි දෙයකට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් මේක අපිට මූලිකව වෙන්නේ මේ බාහිර දෙයක් එක්ක. නමුත් ඒ කාරණාව බාහිර දෙයක් එක්ක යන්නේ නැතුව අපි එතනින් එහාටත් හිතන්න යමු වෙන්න ඕනේ. මේක මේ අවිද්‍යාවත් එක්ක මම කියන පදනමක් මම ගොඩනගා ගැනීම සිදුවීමත් එක්කම සිදුවෙන ක්‍රියාව තේරුම් ගන්න. එතකොට තමයි නියමාකාරයෙන් ඒ නාමකය පටික සම්පස්සයත් රූපකය අධිවචන සම්පස්සයත් තර වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සෙන්නා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ සූත්‍රය අහගෙන ඉන්න කොටයි ඒ ප්‍රශ්න වලට පිළිතුරු අහගෙන ඉන්න කොටයි අදහසක් ආවා. දැන් අසෘතවත් පෘතග්ජන මට්ටමේ කෙනා මේ කය ගැන කලකිරෙනවා. එතකොට මේ අපි කය ගැන හුඟක් සමහර විට භාවනා කරලා කලකිරෙන්න පුළුවන්. අපි හිතමු දෙතිස් කුණුපේ නැත්නම් අසුබේ වෙන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්. ඒ වගේ මෙනෙහි කරලා කය ගැන කලකිරෙනවා. එතකොට එතනින් විතරක් ඒකේ ආර්ය දර්ශනය ලැබෙනවද නැත්නම් ඒක අර අසෘතවත් පෘතග්ජන මට්ටමේ කලකිරීමක්ද කියන එක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. එතනම ස්වාමීන් වහන්සේ මම ඒකේ කය ගැන බලන එකේ දෙතිස් කුණප විතරක් නෙමෙයි, ඊළඟට මේ කය හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලාත් බලනවා. ඊළඟට මේ තියෙන කය ඇති වෙලා නැති වෙලා කියලා බලන මට්ටමකුත් තියෙනවා. හටගන්න ඇති වෙන නැති වෙන කියන. එතනත් එතකොට තාම ආර්ය මාර්ගෙට වැටිලා නැද්ද? පූර්ව ප්‍රතිපදාවේ කොටසක්ද නැත්නම් මේක තාම අසෘතවත් පෘතග්ජන මට්ටමද එහෙම නැත්නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක මට්ටමක්ද කියන එක මේ සූත්‍රයට අනුව තව ටිකක් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම මේ දේ කරපමණින් ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ නැහැ. මොකද දැන් අපි සතිපට්ඨානය ගැන මම ගොඩක් කතා කරලා තියෙනවා. සතිපට්ඨානය කියනකොට මේ අර මූලික කාරණාව පුරුදු කරපමණින් ඉන්නේ නැහැ. එතන ඉඳලා අපි එතනින් එහාට යමු වෙන්නට වෙනවා ආර්ය ශ්‍රාවකත්වයට යමුනට නම්. මේ දේ කොච්චර පුරුදු කළත් අපි කොයි විදිහට මේක බෙදලා බැලුවත් මේ ධාතු වශයෙන් නැත්නම් කුණප කොටස් වශයෙන් නැත්නම් සුද්දාස්තක වශයෙන් රූප කලාප වශයෙන් අපි කොයි විදිහට බෙදලා බලුවත් ඒ බෙදලා බලන දේ තුළ අපට අහුවෙන්නේ ලෝකේ තියෙන දේකමයි. අර මම පුංචි උදාහරණයක් විතරම කියනවා. මේ අර ගයක් උපමාවට අරගෙන ගයක් අපි බෙදලා කෑලි වලට කඩලා බලනවා. මේ ගේ තියෙන උළු ටික, ලී ටික, ගඩොල් ටික, වැලි ටික මේවා එක කර බලනවා. බලලා අපිට සංකල්පයක් වශයෙන් මේකට කලකිරෙන්න පුළුවන්. මේකේ කියලා කියන්නේ ඇත්තටම පුරු දෙයක්. මේ කුසල තියෙන්නේ මේ වගේ උළු මෙලි ගඩොල් ජීවිත එකතු වෙච්ච දෙයක්. ඊළඟට තවත් ඕනනම් කුණු කරලා බලලා මේකේ තියෙන මේ වගේ පවුඩර් ටිකක් මේක මිගියක් කියන දෙයක් නැහැ කියලා අපිට කලකිරෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කලකිරීම අපි මේ තිබිච්ච එකක කලකිරීමක්. නමුත් අපි අනිත් පැත්තට යමු කියලා බැලුවොත් එහෙම මේ උළු ටික මොකද්ද, ගඩොල් ටික මොකද්ද, නැත්නම් මේ කුඩු ටික මොකද්ද කියලා බැලුවොත් අපට අහපව යන්න වෙනවා. මේ ගේ තිබ්බ කුඩු, ගේ තිබ්බ ගඩොල්, නැත්නම් ගේ හදන්න ගන්න දේ කියන දේට අපට යන්න වෙනවා. අපි නම් කොච්චර බෙදලා කුඩු කරලා බලලා බැලුවත් අපට ගේ කියන සංකල්පය අපතුල දුර වෙලා නැහැ. මූලිකව ලෝකෙට කලකිරෙන්නට අපට ඒක හේතුවක් වේවි. නමුත් අපට එතනින් එහාට පටිච්චසමුප්පන්න බව වටහා ගන්නට ඒකම සෑහෙන්නේ නැහැ. එතනින් එහාට අපි පුරුදු කරන්න වෙනවා ආර්ය දර්ශනයකට යන්නට. නම් මේ ආර්ය න්‍යාය හේතුඵල වශයෙන් ඉමසන්නට වෙනවා. එතකොට අපට අහුවේ යුත්තේ ඵලය කඩලා ඵලය අයින් කරන ප්‍රතිපදාවක් නෙවෙයි. අපට අහුවේ යුත්තේ ඵලය ඇති වෙන්න උපකාර වෙච්ච හේතුව. ඵලය ඇති වෙන්න උපකාර වෙච්ච හේතුව කියන්නේ ගොඩනගිච්ච ඵලය අයින් කිරීම නෙමෙයි. ඵලය ඇති වෙන්න හේතුව. අන්න ඵලය ඇති වෙන්න හේතුව හොයනකොට අපට භෞතික දේකින් සීමා වෙන්න බෑ. බාහිර දේකින් සීමා වෙන්න බෑ. ඵලය ඇති වෙන්න හේතුව හොයනකොට අපට අනිවාර්යයෙන්ම ඒකට බුදුරණවහන්සේ ළඟට යන්නම වෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු න්‍යාය හොයන්නම වෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු න්‍යාය හොයනකොට තමයි මේ න්‍යාය තුලින් තමයි මේ ඵලය ඇති වෙන්න හේතුව වෙන්නේ. එතකොට එහෙනම් ඒකට සත්‍ය පදනම දකීම මත මේ ආයතනයක් කියලා හදාගත්ත හැදිච්ච ආයතනයක් කියලා හැදිච්ච දේ ඔස්සේ සකස් වීම තමයි මේ ඵලය ගොඩනගින්න හේතුව. එහෙනම් අපට ඵලයේ තියෙද්දිම ඵලයේ හේතුව හෙව්වොත් ඵලයේ අස්ථීරත්වය දකින්න පුළුවන්. අපි හොයන්නේ හැම වෙලෙම තියෙන ඵලය අයින් කරලා කඩලා බලලා තමයි ඵලයේ අස්ථීරත්වයක් හොයන්නේ. මේ තියෙන ඵලයේ. අපි හේතුව හෙව්වොත් අපට මානසින් ගොඩනගාගත්ත ඵලයේ නැහැ කියලා හිතන්න දෙයක් නැහැ. ඵලයේ අස්ථීරත්වය, ඵලයේ බහුවේ නැති බව හේතු අහුවීමෙන් තේරෙනවා. සත්‍යම දැකීම හේතුව මුල් කරගෙන පදනම් වෙච්ච දෙයක් මේ ඵලය කියන්නේ. ඉතින් එන සත්‍ය දැකිනකොට මේ ඵලය කියන කාරණාව අපෝ බෙදලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය දැකීමත් එක්ක අන්න ඵලය දුරු වෙනවා හේතු දුරු වීමෙන්. එහෙනම් අපි මේ න්‍යායට අනිවාර්යයෙන් යොමු වෙන්න වෙනවා. එහෙම නැතුව අපි කොච්චර කරත් අපි මේ ලෝකයේ තියෙන දෙයකට විතරයි කලකිරෙන්නේ. හැදෙන ලෝකයේ දැකලා ලෝකෙට විශ්ෙන්නේ. ලෝකෝත්තර බවට පත් වෙන්නේ. තියෙන ලෝකෙට කලකිරෙනවා. හැබැයි ලෝකෝත්තර බවට පත් වෙන්නේ. ලෝකෙන් ඈතර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි මූලිකව ඉදේ කරලා එතනින් නතර වුණාට වැඩක් නැහැ. ඉතින් එහාදී හොයන්න වෙනවා. පටිච්චසමුප්පාදේ තියෙන සමුදේවය සමුදියස්තංගමේ මේ න්‍යායත් එක්ක හේතුඵල හේව දවසර තමයි අපිට සැබෑට මුක්තිය වෙන්නේ. මොකද මේ දේශනාවේ දෙකේම ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙන මඟ පැහැදිලි කරනවා. ආර්ය න්‍යායි කීමස්මින් සති ඉදං හෝති කියන ඉමස් උපදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස නිරෝධා ඉදං නිරුජ්ජති කියන න්‍යාය හොයන්නේ. ඒක අහුවච්ච දවසටයි අපි සැබෑවටම මේ සකස් වෙන ස්කන්ධයට කලකිරිලා ඒ නිදහස් වෙන්නේ. එතකොට සකස් වෙන්නේ ස්කන්ධයන් අවිද්‍යාව පදනමින් සත්‍යම දැකීමෙන්. සත්‍ය දකිනකොට එන ස්කන්ධ සකස් වෙන්නට අවශ්‍ය හේතු දුරු වෙලා යනවා. එතකොට එන නිවෙනවා. ඉතින් මේ ප්‍රතිපදාව අපි පුරුදු කරන්නට වෙනවා. එතනින් එහාට ආර්ය ශ්‍රාවකත්වයට යොමු වෙන්නට ආර්ය ශ්‍රාවකත්වයට මෙලා විමුක්තිය පිණිස නිවීම පිණිස මඟ ඇති කරගන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතනම තව පොඩි දෙයක් දැන් එතකොට මේ පවතින කයක් නැත්නම් මේ තියෙන කය ඇති වෙලා නැති වෙනවා අනිත්‍යයි. එහෙම නැත්නම් මේ කය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන්. එතකොට වහන්සේ පෙන්වන විදිහට මට හිතෙන්නේ ඒ මට්ටම මදි කියලා මේ කයේ සමුදයක් දකින්න ඕන කියලා. එතනම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි මේ සමුදයක් නේ බලන්නේ. කය ඇති උනේ මේ කෙස්ලම් නියදත් සම්මස්නහර මේ දෙතිස් කුණප හින්දානේ. එතකොට කයයි සමුදරිකයි බලනවා නේද? එහෙම නැත්නම් මේ කය ඇති උනේ පටවියාපෝතේජෝ වායු නැත්නම් රූප කලාප. එහෙම නැත්නම් අටවිසි රූප නිසා නේද? දැන් මේ සමුදයක් නිවේද බලන්නේ. එතකොට එතන පටිච්ච සමුප්පාදේ නැද්ද? එහෙමනම් ඊටත් වඩා වෙනස් ස්වභාවයක්ද මේ අදහස් කරන්නේ කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ප්‍රත්‍යකාරණ විස්තර කරද්දිම හිතුණා දැන් මෙහෙමත් කෙනෙකුට හිතන්න පුළුවන් නේනම් මේ දැන් මේක නේනම් අපි මේ සමුදයක් නේ බලන්නේ කියන එක. නමුත් ඇත්තටම අපි සමුදයක් බලනව නෙමෙයි සමුදේ වුණා කියලා සංකල්පනාවක් දානවා. අපි හරියටම සමුදයක් කියන කාරණාව දැන් පොඩි උදාහරණයක් හිටි බැලුවොත් හටගන්නේ ඇටි අහුවෙන්නේ තිබේ. එහෙනම් අපිට පේන්නට ඕනේ මේ කෙස් වලින් ලොම් වලින් නියදත් වලින් මේ හටගන්නේ. සාමාන්‍ය නික සරල වැඩි දෙයක්. අපි අර කල්පනාවක් විතරයි කරන්නේ හිටිල්ලක් විතරයි. අනිත් එක තමයි අපි මේ කරන ඒ කියන්නේ අපි ගත්ත මේ මූලිකව කය කියලා ගත්ත දේ මම මට ඇතිවෙච්ච කයක් බලන්න. එතකොට එතන අපි අනිත්‍ය දුකයි අනාත්මයි කියලා මොන විදිහට වැටුවත් අපි වඩනදී මමම කරන දෙයක්. මමම සංකල්පනාවකින් දාන දෙයක්. ඒ විදිහට බැලුවට කවදාවත් ආත්ම දෘෂ්ටියකට එන්නේ නැහැ. හැබැයි අපිට ලෝකයට කලකිරන්න පුළුවන්. මොකද එතන අහුවෙන්නේ නැහැනේ අපිට මේ මම හටගත් දැන් අපිට මම කියලා හිතින්නේ බාහිර කයි නේද? එතනම අපි මේ ආධ්‍යාත්මිකය අධ්‍යාත්මිකය කියලා කියන්නේ මම හිතාගත් එකක් එක්ක. අපි හරියට බැලුවොත් මගේ කල්පනාවක ඉන්නේ මට කය ගෝචරෙන්නේ. ඒකට මම මාගේ කල්පනාවකින් ගෝචරන කය පාස්සයි. මම හිතන කයක්. එතකොට අපි ඒක තමයි මෙතන බලන්නේ. මගේ සිිතේ නැත හැට පේන එක. එතකොට මේ හැමදේම මේ බාහිර දෙයක් ඔස්සේ බලන්නේ. අපට අහු වෙන්නට ඕන හිතන මේ ආයතනයක ක්‍රියාකාරීත්වයක් එක්ක මේක සකස් වෙන ආකාරය. දැන් ආයතනික ක්‍රියාකාරීත්වය කියනකොට රූපය සත්‍යය ගන්න දැනසේ පහසයි අරමුණයි කියන බාහිර දේ විතරක් නෙමෙයි. ආයතන ක්‍රියාකාරීත්වය කියනකොට ඇසත් අහු වෙන්නට ඕන. කනත් නාසයත් දිවත් කයත් මනසත්. මේ දෙකම ප්‍රතික්‍රියාකරන හට ගැනීම අහු වෙන්නට. දැන් අපි හැම වෙලෙම බලන කාරණා තුළ අපට අහු වෙන්නේ අපට රූපය සත්‍ය ගන්ධය රසයත් මනස අරමුණක් විතරයි. එතකොට අපි ගත්තේ තියෙන එක බෙදලා බලන්න තියනවා කියලා ගත්ත දේ. එහෙනම් රූපයක් සත්‍ය ගන්ධය රසයක් පහසක් අරමුණක් උනේ ඇසක් කනත් නාසයත් දිවත් කයත් මනසත් තියනවා කියලා ගත්ත නිසා. එහෙනම් ඇසක් කරන්න ආසය දිවක් කයක් මනසක් තියනවා කියලා ගත්තේ ඇයි කියන කාරණාව යන්න වෙනවා. අන්න එතකොට තමයි මේ ආධ්‍යාත්මියත් එක්ක බලන්නේ. එහෙම නැත්නම් අපි වරණ හැම දෙයක් තුළම තියෙන්නේ අපි මේ ආධ්‍යාත්මිය ගොඩනගාගෙන බාහිරකුත් තියනවා කියලා හිතාගෙන තියෙන බාහිර තියෙනවා නෙත් එක්තර. ඉතින් ඒ නිසා හැබැයි මූලිකව අපට අරදී කරන්න ඕනේ. මොකද මූලික වේදී පුරුදු කරන්නට ඕනේ. හැබැයි එතන ඒකම පුරුදු කරා කියලා ඉතින් එහාට යන්නේ නැහැ. අපි මේ කාරණාව හොයන්නට ඕනේ. මේ කාරණාව හෙව්වොත් තමයි අපිට අනිවාර්යෙන් ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙන්න පුළුවන්. නැත්තම් කවදාවත් ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි බහිද්දා කියන අපිට අපගලෝ අපිට ගෝචරනේ බාහිරයි කියන පැත්ත වැරද්ද කලින් ඒ කියන්නේ ඒකත් හොයන්න ඕනේ. නමුත් ඒක ඇතිවෙන්නේ ආධ්‍යාත්මික කියලා ගත්ත නිසා බව තේරෙන්න ඕනේ. ආධ්‍යාත්මික කියලා ගත්තී ඇයි කියලා බලන්නට ඕනේ. අන්න එතකොට එහෙනම් අපිට මේ අවිද්‍යාව කියන කාරණාව වෙනවා. අධ්‍යාත්මයක් ගන්න හේතු වෙච්ච පදනම වෙනකොට අවිද්‍යාව වෙච්ච තැන දිහන අන්න එතකොට තමයි මේ සකස් වීම වෙන්නේ. එතකොටයි සැබෑවටම පංචපාස්කන්ධය ගැන කලකිරෙන්නේ. එතකන් අපට තියෙන දෙයකට කලකිරනවා මිසක් සකස් වෙන දෙයකට නෙමෙයි කලකිරෙන්නේ. තෙරුවන් සරණයි.
සත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සයන්වාස. සයන්වංශය ඔස්සේම එතනකොට සයන්වංශ මේ වංශය ආර්ය ශ්‍රාවකයෙක් කියනවා ආර්ය පුත්‍රයෙක් බවට පත් වෙනවා කියන දේ සඳහන් වුණා. එතකොට මේ ආර්ය පුත්‍රයෙක් බවට පත්වීමක් කියන්නේ සෝතපන්න වීම කියන කාරණාව නම් මම මෙන්න මේ වගේ දෙයක් සයන්වංශ වෙනත් තැනකින් අහපු දෙයක් හරි දැකපු දෙයක් හරි අපේ අසන්නෙක් අපිට විමු කළ දිනවා සයන්වංශ. ඒ අසන්න වෙනුවෙන් මම මේක වංශයට ප්‍රකාශ කරනවා. මේ කියවනවා වංශේ මට අපිට ඒ වෙනුවෙන් මේක පහදා දෙන්න මේ ගුවන් උලින් සමනය කරන කෙනෙක් සයන්වංශ. ඒ අහන සයන්වංශ මේ පංච උපාදානස්කන්ධය ඕ ආයතනයන් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් නොදකින්නේ අනුලෝම ශාන්තිය නොලබයි. එම් කිසි කෙනෙක්ම ආයතනය අනිච්ච දුක අනාත්ම වශයෙන් දකින්නේ නැත්නම් එයා අනුලෝම ශාන්තිය ලබන්නේ නැහැ කියලා. අනුලෝම ශාන්තිය නොදකින්නේ සම්‍යක් නියාමයේ කියන වචන තියෙන්නේ නොලබයි. සම්‍යක් නියාමයේ නොදකින්නේ ආර්ය ශ්‍රාවකයෙකු නොවේ කියලා. සයන්වස මෙන්න මේ කාරණාව පැහැදිලි කරගන්න කැමති කොහෙන් ගත්තද කියලා තනංග නැහැ. මේ විශේෂයෙන් මේ අනුලෝම ශාන්තිය සහ සම්‍යක් නියාමයේ යන වචනයන් යොදාගෙන තියෙන ආකාරය දැනගන්න කැමති සයන්වස හැකියාවක් තියෙනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකාය 4 චක්කනිපාතේ අනිච්ච සූත්‍රය. ඉතන තමයි දේශනාව පැහැදිලි කරන්නේ. ඉතන පැහැදිලි කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදකින කෙන අනුලෝම කන්තියට නොපැමිණි. අනුලෝම කන්තියට නොපැමිණි කෙන ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් නොදකින කෙන අනුලෝම කන්තියට පැමිණෙන්නේ නැහැ. එයා සම්මත්ත ඥානවට බැසගන්නේ සම්මතයෙන් පසගත නැති කෙනා මේ මාර්ගෙට එන්නේ නැහැ. ඒ කියන්නේ සෝතපන්න හෝ සකදාගම නාගමලියත් එන්නේ නැහැ. එතකොට එහෙනම් ආර්ය ශ්‍රාවකයා කියලා නිවැරදිව කතා කරනකොට අපි සෝතපන්න කෙනාට දැම්මොත් එහෙම එතනින් මෙහා එහෙනම් සෝතපන්න කෙනාගේ මෙහා සිදුවෙන දේ තමයි ඉතුරු ටික. සෝතපන්න වෙන්නට එතනින් මෙහා ප්‍රතිපදාව කාරණා සිදුවෙන්නට ඕන. දැන් ආර්ය ශ්‍රාවකේ අටක් ගත්තට පස්සේ ආර්ය ශ්‍රාවකයා මේ සෝතපන්න මාර්ගය ගැන කතා කරන්න එනවා. එන සෝතපන්න මාර්ගයට යන්නට නම් අනිවාර්යයෙන් මේ මූලික ටික, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ ආත්ම වශයෙන් තේරෙන්නට ඕන, ඊළඟට අණ්ඩෝම කන්ති නිමනයට ඕන, සම්බන්ධයෙන් වැස ගන්නට ඕන. අන්න එතකොට තමයි යා ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ. එතකොට එහෙනම් ආර්ය ශ්‍රාවක සෝතපන්න වෙන්නේ. ඒතර සෝතපන්න ඵලයේ සාක්ෂාත් වෙන්නට එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ පිළිබඳව නෝනින් විමසන්න වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ නෝනින් විමසනවා කියලා කියන්නේ මම අර ඉස්සෙල් පැහැදිලි කළා වගේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියන ඒක අපි වචනයකින් විතරකින් සීකරන එක විතරක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය කොහොමද කියන බව හේතුඵල වශයෙන් අහුවෙනට ඕන. හේතුඵල වශයෙන් අහුවෙනකොට අන්න හේතුවත් ඵලයත් අහුවෙන තැනදී ඔහුට ප්‍රකට වෙනවා මේ පටිච්චසමුප්පාද න්‍යාය. පටිච්චසමුප්පාද න්‍යාය හොඳට නිරවුල් වෙනකොට අනුලෝම කන්තිය රැඳෙනවා. එතකොට සැබෑවටම සම්මත නියාමයට බැස ගන්නවා කියලා කියන්නේ සෝතපන්න වෙන්නට අවශ්‍ය මාර්ගයට ආවා. හැබැයි සෝතපන්න වෙන්නේ සම්මතන බැසගත්ත කෙනාට. නිවැරදි ප්‍රතිපත්තියට ආවා. ඒ අනුලෝම කන්තියට ආව නිසා. අනුලෝම කන්තියට ආවේ මේක හේතුඵල වශයෙන් නිවැරදි අහුවෙච්ච නිසා.
ස්වාමීන් වහන්සේ අනුලෝම කන්තිය කියන්නේ?
අනුලෝම කන්තිය කියන්නේ දැන් අපි හිතමු දැන් පටිච්චසමුප්පාද අපි දන්නවා වචන ටික. මේ පටිච්චසමුප්පාද වචන ටික අපට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් නිරවුල්ව ගලපෙනවා. මන් මේ කාරණා සම්බන්ධයෙන් කලින් උත් මං හිතන්නේ කාරණාවක ditthya suppati vitta. ditthya suppati vitta අනුලෝම කන්තිය කියන මෙන්න මේ කාරණා දෙකම ඉස්මතු වෙන්නේ මේ තමා තුලින් මේ පටිච්චසමුප්පාද න්‍යාය නැත්නම් අනිච්ච දුක්ඛනාත්ම ස්වභාවය මේ පටිච්චෝපාස්කන්ධ මේ ස්වභාවය දැකලා නැහැ. නමුත් තමා තුලින් මේක නිරවල් කරගෙන තියෙනවා. හේතු ප්‍රත්‍ය වශයෙන් මේක අන්‍යෝන්‍ය වශයෙන් සිදුවෙන ආකාරය. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ පටිච්චසමුප්පාද අපි දකින කෝණිය අනුව අපට අතීතනාගත කාලයත් ඒකට දැම්මොත් එහෙනම් අපට පටිච්චසමුප්පාදය වරදිනවා. එතකොට නම් ඒක නිවර්ජ තේරුම් ගැනීමක් නෙමෙයි. නිවර්ජ තේරුම් ගන්න එහෙනම් අතීතනාගතයට යන්නේ නැතුව වර්තමානයේ තුල මේ සිදුවෙන ක්‍රියාව සම්බන්ධයෙන් නිරවුල්කමක් තමන්ට ඇති වෙන්න ඕනේ. මේ නිරවුල්කම කියලා කියන්නේ වචන ටික තේරුම් ගැනීමක් නෙමෙයි. මේ අන්වෙන පත්‍යත් එක්ක නිවර්ජ තේරුම් ගැනීම. අන්වෙන එක තමයි අනුලෝම කන්තිය වෙන්නේ. එතකොට එහෙම තේරුම් ගත්ත කෙනා අනිවාර්ය සම්මතය බැස ගන්නවා. ඒ කියන්නේ යා ඒක සත්‍ය වශයෙන් තේරුම් ගත්ත නිසා මියා මේක දකින්න යමු වෙනවා. දැන් සද්ධානුසාරි ධම්මානුසාරි කියලාගෙන විස්තර කරනකොට සම්මත්තෙන් වැසගත්තා කියලා විස්තර. ඒතර සම්මත්තෙන් වැසගත්තා කියලා කියන්නේ එහෙනම් මෙයා මේ දකින්න ඕනේ මාර්ගයට යමු වෙනවා. ඇයි යාට මේ නිපිටිදව? අන්න දකින්න ඕනේ මාර්ගයට යමු වෙච්ච කෙනා එහෙනම් දකින්න. දකින්න වැඩ පිළිපොරුදු කරනවා. අන්න එතකොට ආශාවකත්වයේ සසතවන්න ඵලයට පත් වෙනවා. ඒක දැකීමත් එක්ක. නිවැරදි දැකීමත් එක්ක. එහෙනම් මේක දකින්න කලින් එකනි දවල් කරගන්න එන මම උදාහරණයක් ඇටියට පැහැදිලි කරනවා. මම ඔබට සාමාන්‍ය සරල උදාහරණයක් ඇටියට පැහැදිලි කරනවා. අර ගණිත ගැටලුවක් උපමා කරලා දැන් අපි හිතමු මේ යම් කිසි කෙනෙක් කොට මේ අනුකලණී ගානක් දකින්න ලැබෙනවා. අනුකලණී ගාන දකින්න ලැබෙනවා පොඩි කාලේ ඉඳලම ගණන් ඉගෙන ගත්ත නැති කෙනෙකුට. ඒ කෙනා අනුකලණී ගාන දකිනකොටම එයාට චිත්‍රයක් විතරයි. එයාට චිත්‍රයක් විතරයි. ඉරි කැල ටිකක් ඉලක්කන් ටිකක් ඉංග්‍රීසි නෝට් ටිකක් විතරයි. එයාට ඒක ගැටලුවක් නැහැ. එය න්‍යාය දන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් මේ අනුකරණය න්‍යාය ඉගෙන ගන්නවා. මුලින් ඉඳලම ගණිත ඉගෙන ගන්න න්‍යාය ඉගෙන ගන්නවා. එයාට අරක දකින්නකොටම ගැටලුවක්. හැබැයි ගැටලුවක් උනේ ඇයි? න්‍යාය දැකපු නිසා. න්‍යාය තේරුම් ගත්ත නිසා. න්‍යාය තේරුම් ගත්ත නැතිනම් න්‍යාය ඉගෙනගෙන තේරුම් ගත්ත නැතිනම් ඊට ගැටලුවක් ඉන්නේ. එතකොට එයාට ඒ ගැටලුව ලිහන්නට න්‍යාය මත පදනම් වෙලා ගැටලුව ගැන හිතන් දෙනවා. එතකොට න්‍යාය මත පදනම් කරලා ගැටලුව ගැන හිතනකොට ගැටලුව ලෙහෙනවා. අන්න ඒ වගේ බුදුරණවහන්සේ දුන්න පැහැදිලි කරලා දුන්න මේ න්‍යායක් තියෙනවා. මෙන්න මේ න්‍යාය නිරවුල් කරගන්න වෙනවා. නිරවුල් කරගෙන ගැටලුවට බලන් දෙනවා. ඒ කියන්නේ අපිට ලෝකයේ තුල අපේ ඇස කන ආස්තිව කය මනස එක්ක මේ ලෝකේ ගෝචර වෙනකොට මේ සිදුවෙන ආකාරය පිළිබඳව න්‍යායත් එක්ක බලන් දෙනවා. ඒ න්‍යායත් එක්ක බලනකොට අනිවාර්යයෙන් නිරවුල් කරගත්ත කෙනා න්‍යායත් එක්ක බලන් යනවා. දවල් කරගත්ත කෙනා න්‍යායත් එක්ක බලන්න යනකොට එයාට ඒ න්‍යාය මත පදනම් වෙලා මේ ගැටලුව හොයනවා. අන්න එතකොට එයාට ගැටලුව ලිහිලා යනවා. අන්න ඒ වගේ අපිට මේ පටිච්චසමුප්පාද න්‍යාය ගැන නැත්තම් මේ හේතුඵල ධර්ම ගැන නිරවුල්කමක් මුලින් ඇති කරගන්න දෙනවා. ඇති කරගෙන තමයි දර්ශනයකට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් අපිට එකපාරට දර්ශනයකට යන්න බෑ. එකපාරට ආර්ය ශ්‍රාවකත්වයටපත් වෙන්න බෑ. මේ මූලික ටික තේරුම් ගන්න නැතුව එන මූලික ටික ඉස්සලාම තේරුම් අරගෙන මේ පටිච්චසමුප්පාදයේ නිරවුල් කරගන්නට චින්තනයේ මෙහෙවන්නට ඕනේ. මොකද දැන් නිවන් මාර්ගයේ ප්‍රධානංගේ සම්මාදිට්ඨිය. ආරියසත්‍ය මාර්ගය. ඒකට සම්මාදිට්ඨිය ඇති වීමත් එක්ක තමයි ආරියසත්‍ය මාර්ගය ගැටෙන්නේ. සම්මාදිට්ඨිය ඇති වෙන්න ප්‍රදානවන්නේ සද්ධර්ම ශ්‍රවණ යෝනිසමනසිකාරය. එහෙනම් ඔය සද්ධර්ම ශ්‍රවණ යෝනිසමනසිකාරය කියන කාරණාව තමයි ඔය සම්මත්ත නියාමයට එනකම් මේ තියෙන කාරණාව. ඉතින් එහත් එක තමයි. නමුත් මුලික ඇති වෙන කාරණාවට සද්ධර්ම ශ්‍රවණ යෝනිසමනසිකාරය එක. අපි මේක නිරවුල් කරගන්න හොයනකොට අන්න අනුරම කන්තියට ඇවිදිල්ල. සම්මත නියාමයට ඇවිදිල්ල. ඒක ප්‍රායෝගිකව අපි මේ අපේ ලෝක ප්‍රශ්නයත් එක්ක තේරුම් ගන්න උත්සාහ කරනකොට අර න්‍යාය මත පදනම් වෙලා මේ ප්‍රශ්නේ ගැන හොයනකොට අන්න ගැටලුව ලිහිනවා. එතකොට දර්ශනීයකටපත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ දේශනාව අපට අර්ථකථනය දෙරුම් ගන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දේශනා කීපයක්ම ওই විදිහට දෙනවා. මේ කීපාගේ සූත්‍රයත් ඔක පැහැදිලි කරනවා. ওই විදිහටම. ඉතින් ඇත්තට මේ දේශනාවල ලස්සන සාර ගර්භ දහම් ඉස්මතු වීමක් තියෙනවා. ඉතින් මේක අපි හොඳට මේ ඒ වගේ දේශනා ඒ අහ ප්‍රශ්න අහපගෙනා ගොඩක් ඇත්තට හොඳයි. මොකද හේතුව එතන එයා යම් කිසි දෙයක් හිතන්න උත්සාහ කරලා තියෙනවා, දේශනාව අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒ දේශනාව තුළ ලොකු ලොකෝට මේ සෝතාපන්න වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. ඉතින් අපි ඒ සඳහා ඒ පිළිවෙල පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අපට ආර්ය දර්ශනයකට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ.
ස්වයන්වාස එතකොට සම්යක් න්‍යාමයේ වශයෙන් මෙතෙන්දි කිව්වේ සම්මාදිට්ඨිය කියන එක නෙමෙයි, අර නිවර්දි න්‍යායයකට යොමු වුණා කියන අර්ථයෙන් නේද?
ඔව්, එතන සම්මාදිට්ඨිය නෙමෙයි සම්මත්ත න්‍යාමයේ.
සම්මත්ත න්‍යාමයේ
කියන්නේ සම්මත්ත න්‍යාමයේ ඒ සම්මත්ත න්‍යාමයේ කියන නිර්වචනය වෙන්නේ ඇත්තටම සද්ධානුසාරී ධම්මානුසාරී කියලාගෙන ඒක සංයුත්තනිකායේ චක්කු සූත්‍ර සංයුත්තනිකය 3 චක්කු සූත්‍රවල එක පැහැදිලි කරනවා. මේ සම්මත න්‍යාය රස ගන්නවා කියලා කියන්නේ සද්ධානුසාරී ධම්ම යනිවාරි සෝතපන්න පරිශාක්ෂත් කරනවා. ඒක සම්මත ධිට්ඨිය නෙමේ. සම්මත න්‍යාය කියන්නේ සෝතපන්න වීම පිණිස උපකාරණ දෙයි.
සයන්ස දැන් මේ අද මේ පැහැදිලි කරපු කාරණාවනොත් ඒ වගේම අපිට දිගින් දිගටම වහන්සේගෙන් ඒ වගේම බොහෝ සයන්සලාගෙන් මේ දිනවල ශ්‍රවණයකන් ලැබෙන දේවල් වලින් අපිට පේන්නේ සයන්ස මේ එහෙමනම් මේ කල්ලා මිත්‍ර ආශ්‍රයත් ඇතුව ධර්ම ශ්‍රවණයෙන් ඇතුව යෝනිසමනසිකාරය පවත්වමින් යම් කිසි කෙනෙකු මේ ධම්ම විචය පැවැත්වීමක් බන්ධන්නේ මම වචන යොදා ගැනීම හරිද කියන එක තෙන්දී ධම්ම විචය පැවැත්වීමක් එහෙම නැත්නම් මේ ධර්මයේ මෙනෙහි කිරීමක් ධර්මයේ ගැන වහන්සේ දැන් කිව්වා මේ ප්‍රශ්නේ අප්කේනා මේ ගැන අහලා තිනවා හිතලා තිනවා කල්පනා කරලා තිනවා කියලා මේ ආකාරයක විමර්ශනයක් පැවැත්වීම අවශ්‍යමයි කියන දේ මේකෙන් පේනවා සයන්වාස. එතකොට මේ කියන දේ හැමදේම. එතකොට සයන්වාස එහෙනම් කෙනෙකු භාවනාවකට වාඩි වෙලා එහෙනම් අපි උදේ වාඩි වෙන භාවනාවට වාඩි වෙන කෙනා වෙන්න පුළුවන්. ඒ වාඩි වෙලා නිශ්ශබ්ද පරිසරයක ඉඳගෙන එයා මේ විදිහට සිත යම්කිසි මට්ටමකට සිත එකඟ කරගෙන ආනාපානෙට හිත යොමු කළා හෝ ආනාපාන සති භාවනාවකට ප්‍රයන්න නෙවෙයි. නමුත් හිත එකඟ කරගැනීමක් කරගෙන ඉන අනුතුරු මේ ආකාරයක ධම්ම විචේ පැවැත්වීමක් කිරීම සුදුසී යන හැඟීමක් මේ දේශනාවට සම්බන්ධනකොට හැඟෙනවා සවන්වස. එතකොට ඒක සහ අර කිසුවක් නොකර භාවනාවකට වාඩි වී සියල්ල සිදුවෙන විදි බලා ඉදීම සහ කියන දෙක අතර කිසියම් ආකාරයක පරස්පරයක් තියෙනවද අපේ හැමතුනේ?
ඒක ඇත්ත. නැහැ අපිට වෙන්න වෙයි කියලා බලන් ඉකේට වෙන්නේ නැහැ කවදාවත්. මොකද අපි හොඳට තේරුම් ගන්නට ඕනේ සම්මාදිට්ඨිය මොන සද්ධර්ම යෝනිසමනසිකාරය කියලා. එහෙනම් අපි අනිවාර්යෙන් ඒක කරන්නට වෙනවා. ඒ දේ කරාට පස්සේ අන්න ඒකයි අපි ගොඩක්ම වරද්ද ගන්න තැන. අපිට මේක නිරවුල් වුණාට පස්සේ මූලික දේ කරාට පස්සේ අපිට භාවනාවක් කියලා අපි සම්පත පුරුදු කරන එක ඕන විදිහට ගන්න පුළුවන්. ඒක ඕන විදිහට අපි බොහෝ කාලයක් හරි කරලා අපිට ඒ තුලින් සැපවිසී වාසය කරමින් පස්සේ ආපහු අපිට මේ අර ඇති කරගත්ත නෝන එක දෙමු කරන යොමු කරන්න ඉතලා තියෙන්නේ අනාගාමි නැත්නම් අරහත්ත්වයටපත් වෙනවා. මුලින් අපි සම්මාදිටටපත් වෙන දේ කරේ නැතිනම් ඉතින් අපි අර දේ කොච්චර කරත් ඒක වෙන්නේ නැහැ. මම අර උපනිෂද සූත්‍රයේ ඉස්මතු කරලා දුන්න කාරණාව දැන් මේ දේශනාව ඊළඟට ආනාපානසති සූත්‍රයේ ඉස්මතු කරපු කාරණා මේ හැම එකම පැහැදිලි කරන්නේ ඇත්තටම අපිට නුවණින් විමසීමෙන් සදම්මචේකට යොමු වීම යෝනිසමනසිකාරේ මේ කාරණා නැත්නම් අපිට කවදාවත් සම්මාදිට ඇති වෙන්න බෑ. එන සම්මාදිතේ කරන යමින්ට යොමු වෙන්නටම ඕනේ. දැන් බලන්නකෝ අජිත මානව කළා එහෙම බලනකොට අජිත මානව කළා ආරෝප ධ්‍යාන හැමදේම ලබා ගත්ත අය. එයාලා ඇවිල්ලා බුදුරණවහන්සේ අහන ප්‍රශ්න ඒ අහ ප්‍රශ්න වලට ඒවා විමර්ශනය කරලා තමයි එයාලා මාර්ගඵල ලැබුවේ. මේ ආරුප් මේ ඒ කට්ටිය මොකද කුමකින්ද වැහිලා තියෙන්නේ, කුමක්ද මේ ප්‍රකට වෙන්නේ නැති මේ වෙච්ච බව, ඊළඟට මේ කුමකින්ද ප්‍රමාද වෙන්නේ, මොකද තියෙන මහ දුක, ඔන්න ඔය විදියට ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නට උත්තර දුන්නාට පස්සේ ඒක තීරුම් ගන්න තමයි මාර්ගයට. මොකද මේ සියලු දෙනාම අස්වාප් විශාල අස්වාපත්‍ය දක්වාම ලොකු ආරුප ධ්‍යානත් එක්ක ඇති කරගත්තා. ඊට පස්සේ එතනින් එහාට යාට ඒ අර කාමයන් එක්ක යොමු වෙන්නේ නැති නිසා මේ අර විදර්ශනා නුවණට සංජලක නුවණ ඇති වෙච්ච නිසා එතනින් පස්සේ යාට ඒකල කුරුකුලක් වෙන. හැබැයි මූලික අර කාරණාව අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැතුව නිකන් ඉබේ අපි අර දේ පුරුදු කරා කියලා ඉඳගෙන නිකන් සමතයක් විතරක් වැඩිවා කියලා මාර්ගයේ නිකන් පහළ වෙන්නේ. ඊටවත් සරණයි.
සාදු සාදු සරණාස.
තිරුවන් සරණයි සරණාස. ඒ වහන්සේ පැහැදිලි කර දෙමන සරණාස චින්තාමය ඥානය කියන්නේ මොකද අපි සුත්තමය වශයෙන් අපි අහපු දේ චින්තාමය වශයෙන් හිතලා අපි තේරුම් ගත යුතුයි කියන එක තේරුම් ගන්න තියෙන ස්වාමිනාස. ඒ ඔබ වහන්සේ දැන් පැහැදිලි කරේ දෙමන තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඔව් අපි අනිවාර්යෙන් අහපු දේ ඉස්සලා විමසලා ඒක තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ ඒක තේරුම් ගත්තට පස්සේ තමයි ප්‍රායෝගිකව ඒක දකින්න පුළුවන්. එහෙම නැතුව අපිට කවදාවත් දකින්න බෑ. එහෙනම් ප්‍රායෝගිකව සත්‍ය වශයෙන් එකන දකින්ද අපි විමසන්නට වෙනවා. ඉතින් ඒ නිසා චින්තාමය ප්‍රඥාවක් අපි මූලිකව අහපු කාරණාව තුළ යම් කිසි දැනුමක් තියෙනවා. නමුත් ඒක දැනුමක් විතරයි. ඒක සැබෑම නුණක් කියන්නේ නැහැ. ඊළඟට තමයි ඒක විමසීමත් එක්ක ඒක නුණක් වඩපත් වෙලා ඒක ඊළඟට භාවනාව තුළින් දර්ශනයකින් ආශ්‍රප්‍රාණ වෙන්න පුරුදු කිරීමක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒක කරන්න බෑ. තිරවසරණ සමහර සානාසලාට බුදුන් වහන්සේ කාලේ සමහර සානාසලාට අහපු ගමන් අමුද උනේ ඒක වහා අවබෝධුනේ හැකියි. බාහිදාවේ කියන සානාසල ගත්තොත් එහෙම ටිප්පේ ඩිට්ට මත්තම් භවිෂ්‍යති කියනකොට අපිට හිතුනේ එහෙම හික්මුණා. නමුත් එහෙම හික්මුණා නෙමෙයි ඉස්සල්ලා. මේ කියප කාරණා තේරුම් ගත්තා. ඊමසලා තේරුම් ගත්තා. එතකොට තමයි ඒකත් එක්ක දර්ශනයකට හිතෙමු වෙන්නේ. ඊළඟට තමයි හික්මුණේ. ඊළඟට තමයි ඩිවුනේ. එහෙනම් හැම වෙලේම කියප කාරණාව ඉස්සල්ලාම ගෝචර කරගන්න ඕනේ තමයි. ගෝචර කරගත්තට පස්සේ හේදි කරන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සමහන් මේ ද්විතීය දෙවැනි අසුත්තව සූත්‍රය ඒක කියන මේ වේදනාව ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව ඒ කාරණය ධාතු විභංග සූත්‍රයේදී පුකුසාති භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කියන අර කියන්නේ මේ ඇසින් රූප දැකලා මේ ඇති වෙන විඥානය ප්‍රත්‍ය කරගෙන නැති වෙන ඒ ස්පර්ශයෙන් මේ සුඛම්පිජානාති දුක්ඛම්පිජානාති අදුක්ඛම් සුඛම්පිජානාති මේ ආදී වශයෙන් කියලා මේ එහෙම ප්‍රතිපදාවක පුක්ෂිතාති භික්ෂුවර කියන හැබැයි ඒක ඒ දෙකේම යම්කිසි සමානතාවයක් තියෙනවා කියලා හැඟී ගියා ස්වාමීන් වහන්සේ. මේ හැබැයි එතෙන්දී අර ධාතුමංග සූත්‍රයේදී කොහොම හරි ඒ මේ උපේක්ෂා ඒ කියන්නේ සැපත් දුකත් අතරේ ඒ ස්වභාවයෙන් ඉක්මවා ගිහිල්ලා මේ අදුක්කම සුඛ ස්වභාවයේදී ස්වභාවය හිත පිහිටවනවා කියලා එතෙන්දි කියවෙනවා. ඉතින් අන්න දැන් ඒ වගේ ක්‍රමයක්ද භාවිතා කළ යුත්තේ දැන් මේ දර්ශනයක් ඇති කර ගැනීම සඳහා? මේ මට හිතුණා මේ දෙක අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවද? ඒ පොඩ්ඩක් උපහාසරේ ගැන විග්‍රහයක් කරන්න පුළුවන් නම් අපිට ප්‍රයෝජනවත් වේවි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඇත්තටම මට සතුටක් ඇති වුණා මේ විදියට විමසන එක. මොකද ඇත්තටම මේ ඒ විදිහට අර තමන්ට අහපු කාරණාවක් ඔස්සේ ඉමසනකොට මේක තමයි අපට හේතු වන්නේ සම්මාදිට්ඨියක් ඇති කරගන්නට හේතු වන මග බවට පත් වෙන්නේ. ඉතින් ඔය විදිහට තවත් ඉමසන්න ඔකේ තව පුංචි දවල් කරගන්න කාරණාවක් තමයි සූත්‍රය අධ්‍යයනයේ තුලදී එතන උපේක්ෂාව කියන අදුක්කම සුඛය කියන එක වෙනස් විදිහකට තව වෙන පැත්තක් තියෙනවා. මේකේ තියපු න්‍යායම එහෙමම ධාතු විභංගසුලේ තියෙනවා. අදුක්කම සුඛයත් එතන හැමම තියෙනවා. එතන අදුක්කම උපේක්ෂාව කියන එක වෙනම විස්තරයක් තියෙනවා. ඒක සාමාන්‍ය අදුක්කම සුඛයක් නෙමෙයි. එතන විදර්ශනාවත් එක්ක හටගන්න උපේක්ෂාව, බොජ්ජත් ස්වභාවයත් එක්ක තියෙන එක. ඒක වෙන තැනක මේ දේශනාව වෙනම එක විස්තර තියෙන්නේ. මේක විස්තරේ ඒ විදිහට මෙතන තියෙනවා. මේ දුකේ අසතුටස උටි විස්තරේ හැමම ධාතු විභංගසු මේ විභංගසුලේ තියෙනවා. එතකොට ඒ ප්‍රතිපදාවම තමයි මෙතන. හැබැයි ඒක පුරුදුනාට පස්සේ එතන දෙකේම පැහැදිලිවම රහත් වෙනවා. මේකේ තරහතර පතුන අරකේ තරහතර පත් වෙනවා. එතකොට ඒ විදිහට ආරණ්‍යය දැකපු ගේලා මේ න්‍යාය දැකිනකොට මෙතනින් ඉහා මේ ස්වභාවේ නිවීම තමයි සාක්ෂාත් කරන්නේ. එතන අර උපේක්ෂාව කියන කාරණාව දර්ශනාවෙන් හටගන්න උපේක්ෂාව තියෙනවා අර න්‍යාය දකින්නකොට. ඊළඟට තවත් හොඳට ප්‍රකට වෙනකොට ප්‍රකට වෙනකොට ඔබට එතන ධාති භංශුතික් හැදලා ගන්න වේදනාව තමයි හොඳට ප්‍රකට නැයි අර ධාතුලික මේ කයට අදාළ කායන පස්මට අදාළ සියල්ලක්ම ඉක්ම වෙලා දැන් ඔබට විඥානීය දැනගන්න තියෙන වේදනාව. ඉතරට මේ සිත සිවුම් වෙලා දර්ශනාවත් එක්ක ඇවිදilla. ඉතන ඒකයි උපේක්ෂාවත් එක්ක දර්ශනාවත් එක්ක ආව නිසා. එතකොට මේ වේදනාව අහු වෙන වේදනාවේදී සැප දුක දුක්ඛ සුඛ අහු වෙනකොට ඒ සැප දුක දුක්ඛ සුඛ ඔක්කොම මේ ස්පර්ශයෙන් අට ගන්න කියන කාරණ දකිනවා. එහෙම දැකලා ඔහු එකෙන් ඉක්ම වෙනවා. එතකොට එතනදි තවත් පැහැදිලි කරනවා දාසිබං සූත්‍රය දිහා. ඒකත් දැකලා පස්සේ එතන හටගන්නේ කිරිස උපේක්ෂාව තුළදී අරූප දිහාට දියම් වෙනවා කියලා. හැබැයි ඔහු ඒකත් දැනගන්නවා සංකතයක් බව. දැනගෙන අරූප දිහාට දියම් කරන්නේ නැහැ. එතමුණ කර ඒකත් අවිසංකරණයක් බව දැනගෙන මේ ඒකનો නිදහස් වෙනවා කියලා දාසිබං සූත්‍රය පැහැදිලි කරනවා. ඉතින් මේ දේශන හැම එකක්ම ගැලපෙනවා. හැබැයි ගැලපෙන්නේ අර වචන ටික මේ ගලපනවා කරනව නෙමෙයි. අපි මේක හොඳට දේශනා වෙන්ගෙන් වශයෙන් හදාරුවාට පස්සේ අපට වැටහීමත් එක්ක මේ අනිවාර්යෙන්ම වශයෙන් කරපෙන්න. ඉතින් ඒ නිසා අපි ඒ දේ අනිවාර්යෙන් කල්පනා කරනකොට අපට ගොඩාක් විචිතවල් කරගන්න පුළුවන්. ඇත්තටම මේ අපට සතුටුයි ඔය විදිහට කල්පනා කරන්න මහන්සි ගන්න එක. ඒ විදිහට අහන දේශනාව හොඳට ඒ දේශනාව ඒ විදිහට හදාරලා ඒ විදිහට කල්පනා කරලා අනික දේශනා එක්ක සංසන්දනය ගන්න පුළුවන් Tamanට වැටහිච්ච නෝනත් එක්ක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ එතන කුඩා පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. දැන් මේ සමා වෙන්න නිතරත් මේ කියන්නේ ධාතු විභංග සූත්‍රයට පොඩ්ඩක් යොමු කරනවා. එතකොට මේ එතන තියෙනවා මේ කියන්නේ දැන් මුලින් පටන් ගත්තාම සතර මහා ධාතුන් ගැන කියද්දී මේ අජ්ජත්තික පටිවි ධාතුවත් බාහිර පටිවි ධාතුවත් හුදු පටිවි ධාතුවම ඒ වගේ කිකීක යන මුලින් පටන් ගන්න තැන එතනම දර්ශනයකට මේ පුක්ෂාති භික්ෂුව ගියා කියලා හිතාගන්න එක හරියද ස්වාමීන් වහන්ස?
දර්වසන්නේ කොමත් එතනදිම ඒ සභාව හරියට දකින්නකොටම දර්ශනයට යොමු වෙනවා. පුක්ෂාති භික්ෂුව ගියා කියන කාරණා අපිට එහෙම කියන්න බෑ. නමුත් මේ මූලික ස්වභාවයත් එක්කම එතන ඇත්තරම ධාතු ස්වභාවය නිකන් නෙමෙයි කතා කරන්නේ. එතන උපාදින්න කියන වචනයත් යොමු කරගෙන ඊළඟට යතහ භූතං සම්මප්පඤ්ඤය පස් දට්ටබ්බං කියලා පැහැදිලි කරා. එතකොට යතහ භූතං සම්මප්පඤ්ඤය දට්ටබ්බං කියනකොට අටගති ක්‍රියාකාරී මනා ප්‍රඥායි දකින්න එකත් එක්ක නේ තමමනේ සමසිත විසවත්තා කියලා ගන්න කියන්නේ. ගන්න බව පැහැදිලි කරා. එහෙනම් එතන අනිවාර්ය දර්ශනිකට යනවා. එතන අර මූලික ප්‍රතිපදාවත් කියන අවසානේ පැහැදිලි කරන්නේ කෙලින්ම නිවීම. නිවීමට යන මාර්ගය. කුසාති භික්ෂුව කොතනදී සෝතපන්නුනේ කියන කාරණාව ඒකාන්තයෙන් තියෙන කාරණා. නමුත් කුසාති භික්ෂුව මේ අවසන් වෙනකොට අනාගාමිතම වුණේ. එතකොට සමහරලාවට මගදී සෝතපන්න වෙන්න පුළුවන්. සමහරලාවට මේ මේ මුලදීම සෝතපන්න වෙන්න පුළුවන්. ඒක අපිට ඒකාන්ත කරන්න බෑ. නමුත් ඒ දර්ශනේ ඒ විදියට දැන් මේ කුසාති භික්ෂුව කියපු එකනේ. ඒ විදියට දැක්කහනම් එතනදී සෝතපන්න වීම තමයි දර්ශනයක් තමයි ඇති වෙන්නේ. ඒ උපාදානය අහුවීමත් එක්කම දර්ශනයක් අහුවෙන. මොකද මූලිකව ගොරෝසු වෙන දේෙන් තමයි අල්ලගන්නේ. ඒ ගොරෝසු වෙන දේ අහුවෙච්ච තැනදී සත්‍ය දෙකම තැනදී අන්න දර්ශනයෙන් පත්වන ඊළඟට එතන නිහා පුරුදු කරනකොට අර සමාධිත් එක්ක අහු වෙන ප්‍රතිපදාව තමයි තියෙන්නේ. එතකොට මේ ඒකත් එක්ක අහු වෙලා ඒකේ තියෙන සකස් වීමත් අල්ලගත්තට පස්සේ කියලා ඉන්න නිවෙන. ඒක මේ දේශනාව ඇතුළේ ගොඩක් අධ්‍යයනය කරනවා. ඒකේ තියෙනවා මම ගොඩක් හිතන්න ඕන කාරණා මොනේද කියලා ගන්නකොට මේ ධාර්මික භංග සූත්‍රය තුළ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සාදු.
අභාංශ එතනයි උපාදින්න වචනය යොදාගත්තා මං හිතන්නේ ඒක තව ටිකක් පැහැදිලි කළොත් බොහොම වටිනවා කියලා අපේ හැමෝටම. මේ මොකද සතර මහා ධාතුව ගැන කතා කරනවා මිසක් අර උපාදින්න වචනය අමතක කරනවා. ඒකෙන් මොන වගේ දෙයක්ද සාමිනහංස අදහස් වෙන්නේ?
දරසරණයි. එතනද මේ දේශනාව කතා කරන්න නම් හැමෝත් මේකේ ලුකුවට කතා කරන්න වෙනවා. මේ ධාතු භංග සූත්‍රය තුළ මේ ඒ ඉස්මතු වෙන කාරණාවත් එක්ක මේ එතන ඇත්තටම අපි මේ ධාතු භංග සූත්‍රය දැන් රාහුල වර සූත්‍රය හත්තිමදොත්ම සූත්‍රය ඔයගේ දේශනා තුළ ඉස්මතු කරනකොට මේ පටවි ධාතු ආපෝ තේජෝ ආයෝ ධාතු විස්තර කරන තැනදී අපි අල්ලගන්න හැදීම තමයි උපාදින්න කියන වචනේ. නමුත් එතන තියෙන ප්‍රධානම දේ උපාදින්න කියන එක. එතන පැහැදිලි කරනවා මොකක්ද ආධ්‍යාත්මික පටවි ධාතුව කියන්නේ? යන් අජ්ජත්නම් පච්චත්නම් කක්කලම් කලියතන් උපාදින්න. එතකොට ආධ්‍යාත්මී තමා කියලා ගත්ත ගොරෝසු තද දෙයක් උපාදින්න වෙච්ච. අන්න ඒක තමයි ආධ්‍යාත්මික පටවි ධාතුවේ. එතකොට ඒක විස්තර කරගෙන ගිහිල්ලා බහිද්දාව විස්තර කරන්නේ. මොකද බහිද්දාව විස්තර කරන්නේ නැත්නම් අජත්තයට සාපේක්ෂ බහිද්දාව තියෙන්නේ. එතකොට නමුත් එතන දේශනාදී මෙහෙම කියනවා අජත්ත පච්ච දෙකම එකක් බව දකින්න බව. ඊට පස්සේ දැන් අපි දන්නේ කෙස්ලොම් නිදස් සම්මස්තහර ටික විතරයිනේ. මොකද එතන කියන යමක් තවත් ඇද්ද? අජත්ත පච්ච දෙකක් කරගෙන උපාදිනෝ ගැත්තා ධ්‍යාන උපට විදහත්. තවත් යමක් ඇද්ද? ඉතින් ඒ තියෙන දේවල් එහෙම තමයි. හැබැයි අජත්ත පච්ච දෙකක් කරගෙන උපාදිනෝ. තර උපාදින්න කියලා කියන්නේ උපාදානීන් සකස් වෙච්ච. උපාදානය කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නිසා හේතුඵලයක් හැටියට සකස් වුණා. ඊට පස්සේ උපාදින්න කියනකොට උපාදානය නිසා ඇතිවෙච්ච දේ මම කියලා ගත්තා. ඒක නිසා තමයි මට පටවිය ගෝචර වුනේ. දැන් පටවිය ගෝචර වුනේ අජත්‍ය හරි බහිද්දා හරි. දැන් මෙතන අජත්‍ය කියන ඉස්තර කරන්නේ අජත්‍ය පටවිය. අජත්තම් පච්චත්තම් කලං කරිගතම් කියන ස්වභාවය උපාදින්න ස්වභාවයත් එක. ඒ කියන්නේ උපාදාන කියනකොට අවිජ්ජා සංකල්පඥානාව හරයන පස්සේ ඔක්කොම වෙලා. ඒතර උපාදානය ඇති වුණාට පස්සේ මම කියලා අරගෙන අපිට තියනවා කියලා ගත්ත බාහිර. ඒ නිසායි අපිට පටවිය කියලා නේද වචනයක් ආවේ. දැන් රහතන් වහන්සේ ගැන කතා කරන නිදර්ශන විඥානේ යත් ආපෝච පටවි තේජෝ වායෝ නඝාතති. පිටිමන්නේ. ඒ අර උපාදින ස්වභාවය නේ. දැන් අර කේවට්ට සූත්‍රයේදී පැහැදිලි කරන බුදුරණන් වහන්සේ. අර භික්ෂුව කෙනා පටවිය පොතජෝ වායෝ නිරුද්ධනේ කොහෙද කියලා වයාගෙන. බ්‍රහ්මලෝකයට වෙනවා. ඉරිදි තියෙන භික්ෂුව. නමුත් ඔහුට මේ දර්ශනයක් අහුවෙලා නැහැ. මාර්ගයට ඇවිදිලා නැහැ. ඔහු යන නිරුද්ධවන කොහෙද කියලා බුදුරණන් වහන්සේකට ඇවිදිලා අහනවා. කොහෙද පටවිය පොතජෝ නිරුද්ධවන කියලා. ප්‍රශ්නේ වැඩි කියනවා. පටවිය පොතජෝ නිරුද්ධවන කොහෙද කියලා ඇහුවට පස්සේ තියෙන දෙයක් නැති වත්. ප්‍රශ්නේ වැඩි කරනවා. දැන් ගහදති පටවිය ආපෝ තේජෝයි නොපීතන්නේ කොහොමද? අන්න එතකොට පිහිටීමක් නොපීහිමක් තියෙනවා. පිහිටීම වෙන්නේ උපාදානයෙන් දෙක. උපාදාන නිසා උපාදින්න කරගන්නවා කියනවා කියලා ගන්නවා. එතකොට නොපීතන්නේ කොහොමද? අවිජ්ජා සංකල්පඥාන නාම රූප සලආයතන පස්ස වේදනත් අන්න උපාදාන මේ දෙ දිරුණාට පස්සේ උපාදානයේ දුරීමත් එක්ක උපාදින්න කරගන්නේ තියනවා කියලා ගැනීමක් ඉන්නේ නේ. ඒකත් එක්ක නොපීතනවා. ඉතින් දැන් අපිට අපි මූලිකව අපිට අහුවෙන්නේ ලෝකේ තියෙන පටවියාපද ජවය ධාතු ටික. ඒකයි මේ මුල පරිසෝති පැහැදිලි කරන්නේ මේ අසේක සේක නොවිච්ච. ඒ කියන්නේ පුතජන කෙනාට සම්පූර්ණ පටවියාපද ජවය කියන මඤ්ඤණාවක් තියනවා කියලා ගැනීමක් තියෙනවා. සේක කෙනාට තමයි මාමඤ්ඤි. මාමඤ්ඤි කියන්නේ ඔබට මේ උපාදානෙත් එක සිදුවෙන ආකාරයේ අහුවෙනවා. ඒ අහුවෙන නිසා අන්න ਉਹ දකිනවා මෙතන මේ සකස් වීමක් තියෙන කියලා. හැබැයි ඔබට පටවියක් කියලා ගැනීමක් තියෙනවා. හැබැයි සකස් වීමක් නෑ අහුවෙච්ච දෙයක් කියන නෝනත් එක තියෙනවා. සාධනවසේන මඤ්ඤි. මඤ්ඤලව සිදුවන්නේ. එතකොට එනම් මේ අතර මහා ධාතු කියන මේ ක්‍රියාකාරය දැන් ඔබ ඇත්තනම් දැන් ගැලපන්න පුළුවන් මේ සූත්‍රයට. දැන් මේකෙදී අපිට දැන් අර කය බෙදලා බලන්න එක ධාතු බෙදලා බලන්න එක ඉතින් අපි තියෙන දේනේ බලන්නේ බෙදලා. එනම් මේ උපාදානෙත් එක්ක අහුණානම් අන්න එතකොට අහුණෙමි අර ආරණ්‍යයයි. උපාදානෙත් එක්ක අහුණානම් අහුණේ ආරණ්‍යයයි. අන්න ආරණ්‍යය තමයි පංචමාස්කන්ධ කල කියනවා. එහෙනම් ආරණ්‍යය අහුවෙන්නට ඕනේ. එහෙනම් අපි අර මූලිකව ගත්ත ධාතු වශයෙන් හරි කුණප වශයෙන් හරි සුද්ධාස්තක වශයෙන් හරි කලාප වශයෙන් හරි බෙදපු කාරණාව උපාදානෙත් එක්ක අහුවෙන්නට ඕනේ. උපාදානෙත් අහුවෙන්නේ නම් අවිද්‍යාව ප්‍රතිකරගෙන මේ හට ගැනීමත් එක්ක. එතකොට තමයි යා දර්ශනීයකට යමු වෙන්නේ. එහෙනම් අර මූලික අවස්ථාවේම ධාතු භංග සෝත්‍සි පැහැදිලි කරපු කාරණාවේදී එයා සත්‍ය දැකීමක් කරා යනවා. අපිට ඊට පස්සේ පැහැදිලි කරනවානේ යථාභූත සම්පප්පන්නේ දත්තම් බං කියලා. ඔබ මම නා ප්‍රඥාවෙන් දැකලයි නේත්‍රම් නේසමස්සන මේ සත්‍යද කියලා ගන්න. අන්න එතකොට එහෙනම් මේ සකස් වීම අහුවෙච්ච නිසා දැන් මම කියලා ගත්ත නිසානේ මට මේ පටවියක් උනේ. එහෙනම් මම කියලා ගත්තේ සත්‍ය දැකීමත් එක්ක. එන්න මේ න්‍යාය අහු වෙනවා. ඉතින් මේ දේශනා ටික අපි එකිනෙක නුවණින් කල්පනා කරලා බලනකොට ප්‍රායෝගිකව අපේ ජීවිතයේ මේ සත්‍ය දකින්න ඕන ප්‍රතිපදාව නියමිත ඉස්මතු වෙනවා. නියම ආකාරයක ඉස්මතු වෙනවා. එතකොට අපිට මේ අර අනිත්‍ය සත්‍ය පැහැදිලි කරපු වේ අනිත්‍ය දුකනාත්ම තේරුම් ගන්න අනුලම කාන්තිලා ඇවිල්ලා සම්පත්‍යයට ගැඹිලා සමාධිත්‍ය හැමිනෙන කාරණා විස්තර කරන කාරණා ඒ පූර්ව ප්‍රතිපදාවත් ඒ කියන්නේ ආර්ය න්‍යාය දර්ශනයේ නම ප්‍රතිපදාවත් මේ සියල්ලක්ම මේ හැම දෙයක් ඔස්සේම ඉස්මතු වෙලා එනවා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. හොඳයි කල්යනා මිතුරනි, තවත් අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න තියෙනවා නම්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඇත්තටම මම අහන්න හිටපු ප්‍රශ්නෙකට වහන්සේගෙන් පිළිතුර ලැබුණා. ඒක මට තව ටිකක් ප්‍රත්‍යක්ෂ කරගන්නයි මේ අහන්නේ. ස්වාමීන් වහන්ස, දැන් අපි මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව දැන් කායගත සතිය දොත් තින්සාකාර ආදී වශයෙන් බලනවා. එතකොට බලනකොට අපි අජත්ත වශයෙන් බලලා එහෙම නැත්නම් ධාතු මනසිකාරය කිව්වොත් දැන් ධාතු වශයෙන් බලලා බාහිර පටවි ධාතුවට සමානයි මේක. ඒතකොට බාහිර පටවි ධාතුව සත්ත්වෙක් පුද්ගලෙක් නෙමෙයි. ඒ වගේම අජ්ජත්තික ධාතුවත් සත්ත්ව පුද්ගලාත්ම භාවයෙන් තුරයි. ඒ විදිහට බලලා එතකොට අජ්ජත්ත බහිද්ද කියන දෙක එතකොට වෙනසක් වෙන්නේ නැහැ කියලා. මේ දෙකක් වෙන් කරන්න බෑ කියන තත්ත්වෙට එනවා. එතකොට ස්වාමීන් වහන්ස දැන් ඒ විදිහට බලනකොට ඊළඟට ඒ සතිපට්ඨාන සූත්‍රය අග තියෙනවා අත්තිකාවේ තියෙනවා 50 සතිපච්චුපතිතා හොති කියලා. මේ සත්‍යෙක් පුද්ගලික ආත්මයක් නොවන කයක් පමණක් ඇත්තේ කියන එක ස්වාමීන් වහන්ස එතෙන්ට එන්න දැන් අර අජ්ජත්ත බහිද්දාවා කාය කයන පස්සේ විහෙරති කියන තැනින් පස්සේ දැන් ඔය ඔබ වහන්සේ සඳහන් කරපු ඔය උපාදාන කර ගැනීම නිසා මෙහෙම වුණා මම මගේ ආත්ම වශයෙන් සංහා දෘෂ්ටිමාන වශයෙන් ගත්ත නිසා කියන ටික එකතු කරලා ඒ ආකාරයට සම්මස්සනය කර යුතුයි කියන අදහසක් ආව ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අඩුපාඩු තියෙනවා නම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් ඇත්තටම අපට මෙහිමයි අපි බාහිරව කියලා අපි කය හැටියට බාහිර අරගෙන ඒ බෙදලා බලලා අපි ඊළඟට ඇතුළ හැටියට මගේ දෙයක් හැටියට බෙදලා බැලුවට අපි මේ බෙදලා බලන හැම දෙය තුළම මම ඉඳලා මම බලන්නේ අපට අහුවෙන්නේ නැහැ අවිද්‍යාව කියන එක. දැන් අතිපට්ඨාණේ අවසානයේදී කියන්නේ අත්තික ආයෝතිව 55 පටිපටිතා හොති කියනකොට එයා කයක් ඇතයි කියලා ගන්නවා නෝන දිනු කර ගැනීම පිණිස. එතකොට නම් ඇතයි කියලා ගත්ත කය හට ගන්න ආකාරය හොයනවා කියන තැනදී අපට අහුවෙන්නට ඕන උපාදානයි. උපාදානයි අහුුනේ නැතිනම් අපි තියෙන දෙයකමයි බෙදලා බැලුවේ. අපි බාහිරින් තියෙන කාරණාව බෙදලා බලනවා, ඇතුලින් තියෙනවා කියලා ගත්ත කාරණාව බෙදලා බලනවා. දැන් අපිට ඇතුලින් තියෙනවා කියලා ගන්නේ අපි සංකල්පයක් ඔස්සේ. සංකල්පය කියන කාරණාවයි මතමයි. එහෙනම් අපිට මේ අහුවෙන්නට ඕන ඇත්තේ ආධ්‍යාත්මයත් බාහිරයත් කියලා අපි කොයි විදියකට බැලුවත් මට අහුවෙන්න දෙයක් වෙන්න බෑ. අපට අවසාන වෙනකොට අහුවෙන්නට ඕන සත්‍ය නොදැකීමෙන් මේක ගොඩ නැගිච්ච බව. ඒ සත්‍ය දකිනකොටනේ ඔහුට මේක අහුවෙන්නට ඕන නැති. සත්‍ය දකින්නකොට අහු වෙන්නට ඕනේ සත්‍ය නොදකීමෙන් මේක අටගත්ත බව. අන්න එහෙම වුණා නම් එතකොට ආඥාත්‍ය බහිද්ද කියලා බෙදා ගැනීමකින් තොරව සත්‍ය දැකීමක් බවට පත් වෙනවා. එහෙම නැතුව අපි බාහිරව තියනවා කියලා ගත්ත එකත් ඇතුලෙන් තියනවා කියලා ගත්ත එකත් දෙකම අනිත්‍යයි, දෙකම සංකල්පයක්, දෙකම මේ විදිහට තියෙන්නේ කියලා අපි හිතන න්‍යාය මානසික සංකල්පයක්. ඒ මානසික සංකල්පයත් මානසික අරමුණක්. මානසික අරමුණක් කියන්නේ අජාත්‍ය මනසක් කියලා බාහිර ධම්මයක් කියලා ගත් එකක් එක්ක. අපි එතනත් යන්නට ඕනේ නම් එතන අපට හරියටම අහුවෙන්නේ ආජාත්‍යක මනසත් බාහිර ධර්මයක් ධම්මත් බාහිර අරමුණ කියන මේ කාරණා අහුවෙන්නේ මේ උපාදින්න ස්වභාවය උපාදාන ස්වභාවය ප්‍රකට වීමත් එක්ක. මේ උපාදාන ස්වභාවය ප්‍රකට වෙන්නේ අවිද්‍යා සංකාර විඥාන මේ ක්‍රියාකාරීත්වයත් එක්ක. එතකොට උපාදාන ස්වභාවය ප්‍රකට වෙලා ඒ කාරණා අහු වෙනවා. එතකොට අන්න අත්තිකායෝතිව කියලා ගත්තේ කයක් ඇටයි කියලා ගත්තේ මෙන්න මේ නෝණ ඇති කරගන්න. එතකොට එයා කරේ නෝණ ඇති කරගන්න ඇටයි කියලා ගත්ත කයෙහි අජ්ජත්ත බහිද්දා කියලා විදාගෙන මේ දෙපැත්තකට වෙලා කරකවන කරකැවිල්ල ඇති වුණේ කොහොමද කියලා මේ සමුදේ හොයනකොට ඒ සමුදේ තුලින් අවිද්‍යාව අහු වෙනකොට මේක සකස් නොවන ආකාරය දකිනකොට නෝණ ඇති වෙලා ඒ නෝණ තුලින් ඇතයි කියලා ගත්ත කය හා එකතු නොවි වාසය කිරීමක් එනවා. ඉතින් මෙන්න මේක අපට අහු වෙනවද කියලායි බලන්න ඕනේ. ඒක අහු වෙනව නම් හරි. එහෙම නොවුනොත් එහෙම අපි මානසික බදාගත්ත සංකල්පයක් විතරයි තෙන්න අහු වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකද දැන් අන්තිමට කියන්නේ එවම් පිකෝ බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති කියලා. එතකොට කායේ කායානුව බලමින් වාසය කරනවා කියන තැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
කයෙහි කයානු බලනවා කියන කාරණාව මම ඔබ කලින් පැහැදිලි කරා. අපි දැන් අර මුලින් මම කියපු න්‍යාය කයෙහි කයානු බලනවා නෙමෙයි. ඒක කය බලනවා. අර බාහිරව තියෙන දේත් ඇතුලෙන් තියෙන දේත් අපි ඒක බෙදලා බලනවා කියන කාරණාව තුළ තියෙන කය කොහොමද යද්ද කියලා බලන එක. කයෙහි කය අනුව බලනවා කියනකොට මේ කය ඇති උනේ කොහොමද? කයක් කියන කාරණාව ගත්තේ කොහොමද කියන එක එයාට අහු වෙනට ඕනේ. එතකොට ඇතයි කියලා ගත්ත කය කොහොමද කියලා යනු බලනවා. ඇතයි කියලා ගත්ත කය ඇටි උනේ කොහොමද කියලා බලනකොට අන්න අර මේ මාත්‍යපදෝපසූත්‍රයේ මේ ධාතුපංසූත්‍රයේ අහුවෙච්ච උපාදානය අහුවෙනවා. ඒ උපාදානය අහුවීමත් එක්ක තමයි මේ ඔබට මේ අවිද්‍යා සංකරණ නාම රූප සලයතනක පරිසම්පද ක්‍රියාවෙමත් එක්ක කය ඒ කය අනුව දැකීමක් වඩපත් වෙනවා. එතකොට අවසානයේදී කයි කය අනුව දැකීම කියලා විස්තර කරේ අර පරිසම්පාද මේ මුලින් විස්තර කරපු කයන පසයකට සම්පූර්ණ එතන පැහැදිලි කරේ ඒ උපාදානයේ කියන කාරණාව අපට අහුවෙන්නේ පටිසම්පාද න්‍යායත් එක්ක. එහෙම නැතිනම් අපි හැම වෙලෙම ගන්නෙ උපාදානෙන් ඇති වෙච්ච දේ. අන්න ඒක බිදාකතරයක් තියෙනවා. මේ බිදාකතරය තමයි වෙන්ින් වශයෙන් දකින්නේ. ඇති වෙච්ච දේ වෙන්ින් වශයෙන් දකින්නවා. එහෙම දැක්ක කියලා මේ සම්පූර්ණ කර කායේ කයන පස්සේ කියන කාරණා වෙන්නේ නැහැ. කායේ කයන පස්සේ කියන කාරණා වෙන්නේ කායේ කයනව දකින්නවා කියන කාරණා වෙන්නේ. උපාදානෙ අටගණා කර දකින්නට ඕන. අර රාතිපංගි සුපුත්‍රය පැහැදිලි කරා වගේ. ඒක පැහැදිලි කරපු විදිහට ඒක අහුණා නම් අන්න එතනදී මේ කායේ කයන පස්සේ කියලා කියන කාරණා අහුණා. එහෙම නැත්නම් කායේ කයන පස්සේ කියලා කියන කාරණා අහුවෙන්නේ නැහැ. එතකන් අපි අපට අහුනේ කායේ විතරයි අහුවුනේ. කායයි බිඳ බිඳ බැලුවේ. මම කියලා හිතන බිඳ බැලුවේ. ඉනිසයික තව පොඩ්ඩක් මේ අර මම මුලින් පැහැදිලි කරපු කාරණාවත් එක්ක ගලපලා බලන්න මම ওই කාරණාව ගැන ගොඩාක් විස්තර කරලා තියෙනවා ඇත්තටම මේ කායි කාය පර්සි විසති කියන කාරණාව එක්ක ඒක අපි හරියට තේරුම් ගත්තොත් අපිට මේ සම්පූර්ණ ප්‍රතිසම්පදස්සේ ප්‍රකාර නියමාකාරී පැතිරුම් කියමව දෙන්නේ සර්වසරණ
සාදු 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 හොඳයි කල්ලා මිතුනි තව ප්‍රශ්න තියෙනවද ඉපත් ගන්න
සමහර තව පොඩි දෙයක් ඔබ වහන්සේ දැන් පොඩකට ඉස්සෙල්ලා පැහැදිලි කළා අනුලෝමක් ශාන්තිය කිව්වේ සෝතාපට්ටි ඵලය වගේ අදහසක් ධාර්යභාවයට පත්වීම කියන එකද තේරුම් ගන්න
අපි තේරුම් ගන්න සරණයි
නෑ අනුලෝම කාන්ති කියන සෝතාපන්න ඵලය නෙමෙයි සෝතාපන්න ඵලයට පත් වෙන අනුලෝම සම්පාදන්තිය ඊළඟට සම්මත් කැමැත් එකම අවශ්‍යයි. අනුලෝම කන්තිය සොත සම්මත් නියමයි කියන කාරණාව සුතපන්න මාර්ගයට හදා ගන්න පුළුවන්. මොකද ඒක බුදුරණන් දේශනා කරලා තියෙනවා. සම්මත් නියමයෙන් වැදගත් කියන්නේ සත්‍යානුසාර ධම්මානුසාර කියන කාරණා ශ්‍රුතිවලින්. ඒකේ කාරණාව කලින් පැහැදිලි කරා ඒ කාරණාව.
තේරුම් ගන්න. ශ්‍රීමති මහත්මිය මම පොතක් ගන්නදී ශ්‍රීමති මහත්මිය ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඒ පැහැදිලි කරපු කාරණාව අපි නැවතත් ශ්‍රවණය කරමු. ඒ වගේම මම හිතනවා හෙට දවසේදී ඒ කාරණාව නැවතත් සාකච්ඡාවකට ගෙනෙන්නත් ඉඩ තියෙනවා. හෙට සාකච්ඡාව තුළ අපි ඒකට කතා කරන්න පුළුවන්. තවත් කල්‍යාණ මිත්‍රෙන් අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසර ස්වාමීන් වහන්ස ඒ අපේ ශ්‍රීමති මහත්මිය ප්‍රශ්නේ ඉදිරිපත් කරද්දී ඒ සතිපට්ඨානේ කොටසක් කිව්ව රත්තිකායතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මේක හුඟක් වෙලාවට අපිට පරිවර්තන අහන්න ලැබෙන්නේ මම මගේ ආත්මයන වූ කයක් පමණක් ඇත්තේය කියන කතාවක්. තබවහන්සේගේ අද දේශනාව අහගෙන ඉද්දී අර මුලින් කියපු අසෘතවත් පෘථග්ජනයා එන්නේ ඔය මට්ටමකටද කියලා නිකමට හිතුණා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ තේරුමද නැත්නම් එතනින් තව ටිකක් එහාට යන අදහසක් තියනවාද එතන? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම පරිවර්තනයේ හිම වැරදි හිම නෙමෙයි තියෙන්නේ. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති. අයක් ඇටයි කියලා ගන්නවා මතුමත් තේ නොවන දිනු කරගැනීම පිණිස. සිහි දිනු කරගැනීම පිණිස. ඊට පස්සේ එකතුනේ වාසය කරනවා. එහෙම නැතුව මෙතන මම වගේ කියලා දෙයක් නැහැ කියලා හිතන එකක් නෙවෙයි තමයි පැහැදිලි කරන්නේ. දැන් එහෙම ගත්තාම මුලින්ම අපි සංකල්පයක් දීලා ඉවරයි. ඒ නිසා එතන මේ දැන් අපි සංකල්පයකින් මම වගේ නැහැ කියලා බැලුවා කියලා දැක්කේ. ඒක මුලින්ම ගත්තා අයක් ඇටයි කියලා හරගත්තා කුමක් පිණිස? මතුමත් එතන ලස්සනට වැදගෙන මතුමත්තේ නුවණ සිය වීර්ය දිනු කරගැනීම පිණිස. ඇතයි කියලා ගත්ත කයෙහි කයානුව දකිනකොට මේ කය ඇතයි කියලා ගත්ත ස්වභාවය හටගත් ආකාරයේ හේතුපත්ති වශයෙන් උපාදින ස්වභාවයත් එක්ක අවිද්‍යාපත්ති කරන හට ගන්න ආකාරය දකිනකොට අන්න එතනදි තමයි මේ සැබෑවට මේ කයෙහි කයානුව දැකීම බවට පත් වෙන්නේ. එතකොට අන්න එතන මතමත් වෙනවා. ඒ ඇතයි කියලා ගත්ත කාරණාව සත්‍ය වෙනකොට නෝන සිහිය වීරිය වැඩි චිතනදී එකතුනි වාසය කරා. එහෙම නැත්නම් මෙතන අම්මගේ නෑ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා දැකීම.
ඇත්තනම් අපි ගොඩක් කාලේ පරිවර්තනය බලනකොට පොඩ්ඩක් හොඳට බලන්න එනවා. මේ සමහර වෙලාවට ඒකේ මේ පරිවර්තන තුළ යම් යම් දෝෂ තියෙන්න පුළුවන්. ඒතර තියෙන්නම කයක් ඇටයක් කියලා ගන්න මතුමත් තියෙන ඕන දිනු කර ගැනීම පිණිසයි කියලා කියන්නේ. නැත්තම් අරගන්න ආකාරයක ඔගලගේ මහත්ය කියෝ වගේ මූලික කෙනාගේ පරමතඥය දකින්න න්‍යාය කික විතරයි යන්නේ. දර්වසන
එක ස්වාමීන් වහන්ස අපිට අර දැන් ආනාපාන සති සූත්‍රයේ ගත්තොත් අර දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. එතකොට අස්ස සාමීති කියන එක වර්තමානයේ පජානාති. දැනගන්නවා. ඊළඟට අර සබ්බකාය ප්‍රතිසංවේදී ඉඳලා එක වෙනස් වෙනවානි. සබ්බකාය ප්‍රතිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. එතකොට සික්ඛති එකත් එක යෙදෙන්නේ අස්ස සිස්සා මීති. එතකොට අස්ස සිස්සා මීති කියන්නේ අනාගතේ වර නැගීමක්. අස්ස සාමීති කියන්නේ වර්තමානේ. එතකොට මෙතන මේ සික්කති එකට හැමතිස්සෙම එතනින් එහාට යෙදෙන්නේ අනාගතේ වර නැගීමක් මේ පාලි වචනේ අස්ස සිස්සා මීති. නැත්තම් පස්ස සිස්සා මීති කියලා එකත් ඒ දැන් අවහන්සේ දැන් සඳහන් කළ ඒ අනාගතේ ඥානය පිණිස නැත්තම් මෙන්න මේක මේකේ මේ මේ අර සමුදේවය දැකීම තුළ අනාගතේ එන ඥානයක් වගේ අදහසකින් කියන එකක් ගත්තොත් ඒක නිවැරදිද? ඒක තව ටිකක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්ස.
ඊට පස්සේ නයි ඇත්තරම දැන් අපිට මූලිකව අපි දැන් ගන්නවා අයක් අර ගන්නවා. එතකොට මේ අරගත්ත කය අපි සත්‍ය වශයෙන් දකිනකොට ඔහු තේරුම් ගන්නවා මේ අරගත්ත කය ගත්ත කය කොමකටද ගත්තේ කියලා. අනාගතය ඔහු තේරුම් ගන්නවා. මූලිකව ගන්නව ඇතයි කියලා. ඒ ඇතරම මේ ප්‍රායෝගිකව පුරුදු කරන දේත් එක්ක බුදුරණවහන්සේ ගලපන විස්තර කරන කාරණා පොදුම විදිහට ලස්සනට ගැලපෙලයි. එතකොට අපි අස්සසිස්සාමේ සික්කති කියන අනාගතය තවම තේරුම් ගන්න කාරණා. මූලිකව තියනවා කියලා ගත්තා. මතුමත් නෝන දිනු කරගෙන. ගන්න මතුමත් තේරුම් ගන්නවා. ඒතර ගත්ත මුලින් බගත්තේ මතවත් නෝන කියලා කරගෙන. එතකොට අර ඇතයි කියලා ගත්ත කාරණ සත්‍ය දකිනකොට අත්‍ය දැකීමත් එක නෝන දිනන කොටන්න එක තුනයි වාසි කරනවා. එතකොට ඒ පිණිසයි මේක ගත්තේ. හැබැයි නැහැ කියලා කරනව නෙමෙයි. අපි මුලින්ම නැහැ කියලා දැම්මොත් එතන වරදිනවා. නැහැ කියලා දාන සංකල්පයක් නෙමෙයි. සත්‍ය වශයෙන්ම දාන එකක් නෙමෙයි.
තොටේ ඇතයි කියලා ගත්තේ මේ භාවනාවේ ආරම්භය සඳහා කායනුපස්සනාව වැඩිම සඳහා. එතට ඒක වඩාගෙන යනකොට ඒක සමුදේ වය ධර්මතා දකිනකොට එතනින් එහාට දැක්මක් අවබෝධයක් වෙනවා යාවදේව ඥානමත්තාය කියන කොටසේ ඉඳලා. එහෙම මේ ස්වාමීන් වහන්සේ දෙරුවන් සරණයි.
දෙරුවන් සරණයි තමයි තෝර යාවදගෙන හුදෙක් යාවදීව ඥානමත්ථය ප්‍රතිසතිමත්ථය අනිසතුච විහෙරති. හුදෙක් ඥානයේ නොවන සිහි දිනු කර ගැනීම පිණිස කර මේ ඊළඟට එක තුනේ වාසි කරන. ඇයි ඥානයේ නොවන සිහි දිනු වුණාට පස්සේ එක තුනේ වාසි කරන. ඒක තියෙන විදියක් නෑ. ඇයි මේ සත්‍ය දකිනකොට අවිද්‍යාව වෙන්න හටගatti කියලා දකිනකොට කොහොමද එකති වෙන්නේ? ඒකද විදියක් නෑ. අනෙක් කෙනා හැම වෙලේම එකති වෙලා තියෙන්නේ. අපි එකති වෙන්නේ නෑ කියලා කියන කාරණාව ගන්නකොටත් මගේ දේ එකතු වෙන්නේ නැහැ. يعني එකතු වෙන්නේ නැහැ කියලා කියලා ගන්නකොට දැන් අපිට ගොඩක් කාලයක් අහු වෙන්නේ මේ. හරි මම මේකට එකතු වෙනවා කියනවා කියනවනේ. එහෙම එකක් නෙමෙයි. ගොඩ නැගෙන්නේ නැති වෙනකොට එකතු වෙන්නේ. ගොඩ නැගී ඉඳලා එකතු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක ඥානයයි සිහියයි දිනු වෙනකොට එකතු වෙන්නේ. අපි සංකල්පයක මුලින් එකතු වෙන්නේ නැතුව ඉන්නවා නෙමෙයි. ඊරසන්න
දෙවන සම්මා සම්මාන්ත වහන්සේ එක පැහැදිලි කරනකොට මතක්ුණ සම්මාන්ත ධම්මචක්කපවත්තන සූත්‍රයේ පළවෙනි සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාද ඥානමුදපාද ආදි වශයෙන් එතන සම්මාන්ත ඒ කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ වීමයි කියලා වගේ තේරෙන්නේ. එතකොට යෝවහන්සේ කියපු අනාගතයේ තේරුම් ගන්නවා කියන එක ඒ කියන්නේ අවිද්‍යාව නිසාම මේ දේ සිදු වුණ හැටි යම් කිසි කෙනෙක් දැක්ක කියන තත්වයයි කියලා තේරෙනවා ස්වාමිනාස. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් හරි වරදක් තියෙනවා නම් හරි තේරුම් කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අවිද්‍යාව පත් කරගෙන මේ කට ගන්න ආකාරය දැකීම තමයි මම කියන දකින්නේ. ඊළඟට මේ දැන් ප්‍රබ්‍ය අනුසතිය ධම්මේ චක්කමුදපාද ඥාන මුදපාද කියලා කියනකොට පෙර නොයස විරෝධයක් උදාරන වාසේ දැන් අපි දැන් ජරා මරණ කියලා දැන් ලෝකේ අපිට ප්‍රකට වෙන කාරණාවක් අපි මොනවා ඒක ලෝකේ දන්න දෙයක්. නමුත් අපට අන්න වෙන ප්‍රත්‍යවශයෙන් මේ පටිසම්පාදයක දකින්නකොට අන්න ඒකයි පෙර නොයස විරෝධයක් වගේ. අනික කොම් පෙර ඇසු විරෝධය වත් ඉතින් මතුමත්යේ නුවණ දිනනවා කියලා කියන්නේ මේ අවිද්‍යාව ප්‍රතිවිරුද්ධ මේ කට ගන්න ආකාර දෙකින්මයි. එතකොට ඔහුට මේ ලෝකයේ එකතු නොවි වාසය කරන්න පුළුවන්. එකතු වෙන්න තියෙන සකස් වීමත් එක්ක අවිද්‍යාවත් එක්ක කොටන කිච්චියත් එකතු වෙන්නේ. අවිද්‍යාව දකින්නකොට එකතු වෙන්න විදියක් නේ. ඒක අර කේවල සූත්‍ර පැහැදිලි කරන විදියට මේ පිළිහිටීමක් සහ නොපිළිහිටීමක් කතා කරන්නේ. ඒතර පිළිහිටන්නේ සත්‍ය දකින්න නැති නිසා සත්‍ය දකින්න පිළිහිටීමක් නැහැ. ඒක සත්‍යයි.
ඒකම ස්වාමීන් වහන්ස අපි මේ ප්‍රායෝගික පැත්තට සම්බන්ධ කළොත් මකද හුඟක් අය මං හිතන්නේ ආනාපාන සතිය වඩනවා. අපි දැන් හුස්ම දිහා බලා ඉඳීම තුළ හුඟක් අය අත්දකින දෙයක් හුස්ම සිුම් වෙලා ගිහිල්ලා නොදැනී යන තත්ත්වයකට එනවා. එතකොට දැන් අර ඉස්සෙල්ලා කතා කරපු පෙර නොඇසූ විරු ධර්මතාවයක් එතන අවබෝධ වෙනවද? එහෙම නැත්නම් ඊට වඩා අපිට මේ දැන් වහන්සේ මේ සූත්‍රය පටන් ගත්තා ඉඳලා පෙන්නවා අර අශෘතවත් පෘථග්ජනයයි ශ්‍රුතාර ශ්‍රාවකයාගේ වෙනසයි. එතකොට අපිට සාමාන්‍ය කෙනෙක් හුස්ම දිහා බලා ඉඳලත් මේ හුස්ම නොදෙනී යාම වෙන්න පුළුවන්. ධර්මය අහලා දැනගත්තු කෙනෙක් හුස්ම දිහා බලා ඉඳලත් හුස්ම නොදෙනී යාම වෙන්න පුළුවන්. එතකොට එතන ඒ තත්ත්වය අවබෝධයක් විදිහට ගන්න පුළුවන්ද? නැත්නම් ඊට වඩා දෙයක් එතන තියෙනවද කියලා තේරුම් ගන්න?
තේරුම් ගන්න ඇත්තට මේක අවබෝධයක් කරා යමක් කියන්නේ නැහැ. මොකද හේතුව අපි මේ දැක්කේ තියෙන දේක ගෙවිල යම පට කොට මට ගෝචර වෙච්ච උස්මරයක්. අපට උපාදානිය අහුවුනේ නැහැ එතන. උපාදානිය අහුනවා නම් ඒ සකස් වීම අහුනවා නම් මගේ කයට පහසක් එක ගෝචර වෙච්චද? දැන් අපි තියෙන දේකනේ ගෙවිල යම දැක්ක. තියෙන දේ කිවිල යම දැක්ක කියලා ඒක ආරේ දර්ශනයක් කියන්නේ නැහැ. ඒ ඔස්සේ අපට ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්. හැබැයි ආරේ දර්ශනයක් කියන්නේ නැහැ. ආරේ දර්ශනයක් කියනවා නම් තියෙන දේ නැතිවීම නෙමෙයි අපට අහ වෙන්නට ඕනේ ඇත්තේ මේක මේ කයයි පහසත් එක ගෝචර වෙච්ච ආකාරය. කයයි පහසත් එක ගෝචර වෙච්ච ආකාරය වෙනවා නම් අන්න එතනදී ද්‍රව්‍ය විත්තේ හොස්මරල්ල නෙමෙයි ද්‍රව්‍ය විත්තේ අවිද්‍යාව. අවිද්‍යාව දැන් අපි හේතු වෙන්නේ ඵලයට ගන්න එන හේතුව යම වෙනට ඕනේ. තියෙන හොස්මරල්ල ගෙවි ගෙවි කියලා යනවා කියලා දැක්කට ඒක බාහිර ලෝක ගණිතයක් විතරයි. හොස්මරල්ල කියනවා කියලා ගත්තේ අවිද්‍යාව පදනමත් එක කියලා වුණා නම් එහෙනම් ඵලයේ ද්‍රව්‍ය විත්තේ හේතු ද්‍රව්‍ය විත්තේ එන හේතුව යම වෙනට ඕනේ. අන්න හේතුව අහුවෙන්නේ නම් සත්‍ය දකින්නකොට උපාදානෙත් එක්ක සකස් වෙන ආකාරය. අන්න එතන අහුවීම තමයි සැබෑවටම ආනාපාන සතිය තුල අනිත්‍ය නැත්තම් හේතුඵල දැක්කා වෙන්නේ. එහෙම නැත්තම් අපි දැක්කේ තියෙන දේ නැති වෙලා යම විතරයි. හේතුව දැක්කේ නේ. මේ උස්මරෙල්ල හටගන්න හේතු වෙච්ච කාරණාව. දැන් අපර උස්මරෙල්ල මට උස්මරෙල්ල නාව මට උස්මරෙල්ල වගේ උස්මරෙල්ල කියා. නැත්තම් මගේ උස්මරෙල්ල හිමි සියුම් කයකට කියා. ඊළඟට තමයි කැටි කැටි කියා. හැබැයි ඔක්කොම මගේ උස්මරෙල්ල. උස්මරෙල්ල හටගත්තේ කොහොමද කියන එක අහුවෙන්නේ. ඒක අහුවෙන්න අර දැන් ගේද මේ ධාතු බංසුතිකෝ වගේ වායෝ කියන කොට අඥත් උපාදින ස්වභාවයත් එක්ක නියන්නේ. අන්න ඒක අහුවෙන්නට වනේ. ඒ උපාදින ස්වභාවයත් එක්ක අහුවන තැන තමයි මේ හරියටම දර්ශනාව අපවටපත් වෙන්නේ. එතකන් මේ පුරුදු කිවිල්ල සමතයක් එක්ක විතරයි. හැබැයි සත්‍ය දකපගෙනටත් අර විදිහටම සමතයක් වැඩෙනවා. ඊට පස්සේ ආ ඒක ඔස්සේ තහපව මේ උපාදානෙත් එක්ක හටගත්ත ස්වභාවය තමයි හොයන්නේ. එතකොට තමයි එතනත් පටිසම්පාද න්‍යාය දැකලා ධ්‍යානය තුළ දැන් මේ හටගත් සමාධිය තුළ විදර්ශනාවක් වෙලා මේ නීම කරන්නේ. එතක නීම කරන්නේ නේ. එරොසර
ඒකම සායන්හංස දැන් අපි හුස්ම දිහා බලා ඉඳලා මේ හුස්ම ඇති වෙනව නැති වෙනව මෙනෙහි කරන්න පුළුවන්. නැත්තම් මේ ආස්වාසයේ තියෙනකොට ප්‍රාස්වාසය නැහැ, ප්‍රාස්වාසයේ තියෙනකොට ආස්වාසය නැහැ. එහෙමනම් ඇතිවිලා නැති වුණා. එහෙම නැත්නම් එක හුස්මත් තුළම මේ ක්ෂණික ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. අන්න ඒ කියන එක දැන් කයක් ඇත කියලා පනවගත්ත අත්තිකායතික 50 මම හුස්ම කය කියන එකක් පනවගෙන ඒකේ තියෙන ලක්ෂණ ටිකක් බලා ඉඳීමක් නේද ඔය කරන්නේ. එතන දැන් අර වගේ සමුදයක් ඇත්තටම බැලෙනවද නැත්නම් පටිච්ච සමුප්පන්න ස්වභාවයක් එතන එහෙම දකින්නවද නැත්නම් ඊට වඩා වෙනස් විදිහකට යන්න වෙනවද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එතන පටිච්ච සම්පදයක් අහුවෙන්නේ නැහැ. එතන අර ඇතයි කියලා ගත්ත කයෙම බෙදීමක් විතරයි බලන්නේ. පටිච්ච සම්පදයක් අහුවෙන්න නම් අනිවාර්යෙන් අර පරිසම්පාදන අනුව හිතයි ධම්මචක්ක කියන්නට ඕනේ. ධම්මචක්ක එක ගිය නැත්නම් කවදා පරිසම්පාද හුවෙන්නේ? ඒක නිකන් හිතියමමලින් වෙන එකක් නෙමෙයි. ඊට අදාළ මානසිකාරයක් ඉදින් යොමු කරන්න එනවා. යොමු කරනකොට හේතු අහුවෙන්නේ. නැත්නම් හේතු අහුවෙන්නේ අපි උඩට හුස්මල්ල ගන්නකොට හටගත්තා එහෙවම නැති වුණා. නැත්නම් ගත්ත හුස්මල්ල කැඩි කැඩි යනවා. මේ ඔක්කොම අපට අහුවෙන්නේ තියෙන දේක. හැබැයි එතනින් අපි චිත්‍ර ඒකාග්‍රතාවයක් ඔස්සේ යනවා. මොකද චිත්‍ර ඒකාග්‍රතාවයක් ඔස්සේ ගියපමණට ඒක දීමක් බවට මුක්තිය බවට සත්‍ය දැකීම බවට පත් වෙන්නේ. හේතුව අනිවාර්යයෙන්ම අහුවෙන්නට ඕනේ. මොකද අපි මොතන මතක තියාගන්නට ඕනේ බුදුරණවහන්සේ පෙන්නපු දහම හේතුඵල දහමක්. එහෙනම් ඵලයේ දුරවන්නේ හේතු දුරවීම. ඵලයේ අනිත්‍ය දැක්ක කියලා හේතු දුරවන්නේ. හේතු අහුවෙච්ච තැනදී ඵලයේ අනිත්‍ය භාවය දකින්න. අපට ඵලයේ අනිත්‍ය කියලා අපට අහුවෙන්නේ තියෙන දේ නැහැ කියන ගැත. තියෙනක තියනවා කියලා ගැත්තදී අපි නැහැ කියලා දැමීමක් තමයි අපි මේ ඵලයේ නැතිනවා දකින්නවා කියන්නේ. ඵලයේ අනිත්‍ය දකින්නවා නම් දැකිය යුත්තේ නියම ආකාරයෙන්ම හේතු අහුවෙච්ච තැනදී. එන හේතුව මොකද? හුස්මරැල්ලක. හුස්මරැල්ල කියන කාරණාට හේතුව තමයි උපාදින්නේ හටගත් ස්වභාවය. අවිද්‍යාව පත්‍යකරන හටගත් ස්වභාවය. මෙන්න මේ හේතුව අහු වෙනකොට මේ හේතුව අහු වුණා නම් හේතුව දුරු වෙනකොට එන සත්‍ය දකින්නට හේතු දුරු වෙනවානේ. අන්න සත්‍ය දකින්නකොට සත්‍යම දැකීමෙන් හටගත් ඇතයි කියලා ගත්ත කය අන්න ඇතයි කියලා ගැනීම නෙමෙයි අනිසිතල විහෙද තියෙනවා. එතකොට තකින් කියලා උපාදියේ තියෙනවා. සවන් ලෝකය එකතු වෙන්නේ නැහැ. උපාදානයක් ඇති වෙන්නේ නැහැ. ඒ උපාදානෙත් මේ කටගත්තේ. අන්න දෙකින් කිලෝක උපාදියට. ඉතින් බලන්න කොච්චර මේ ප්‍රායෝගික පුරුදු කරනකොට මේ මාර්ගය වැඩෙන විදිහට මේක භාගතුන්හස් කොච්චර ලස්සනට හැම එකකින්ම ඉස්මතු කරලා තියෙනවා. හැබැයි ඒකත් බලන්න ඕනේ මේ කියපු ක්‍රමයට පොඩ්ඩක් වැටෙනවද කියලා. එහෙම නැතුව අපිට වැඩෙන විදිහකට අරුව කියලා කියන්නේ. අපි ගොඩක් ගන්න අපිට පහසු කරනකොට ප්‍රතිඵල ලැබෙන ඉක්මන් අපිට මේක ලැබෙන මෙන්න මේක කරා කියලා අපිට භාගතුන්හස් පහසු වෙන්න මේ මාර්ගයෙන් අපි හැබැයි ඒක කරන්නට ඕනේ කලියුත් කුමක් පිළිසිඳ කියලා දැනගන්න. එහෙම දැනගෙන කරානම් හරි. එතකොට අපි ඒ සඳහා විතරයි ඒක කරන්නේ. ඊට පස්සේ අපි යන්න කයක් හිතයි කියලා අරගෙන මේ නෝනෙන් ඉවසලා මේක හොයනවා. අනිත් මේ සත්‍ය දකින්න මාර්ගය තියන. තෙරුවන් සරණයි.
එකෙන් අදහස් වෙන්නේ කියන්නේ දැන් මේ විදිහට හුස්ම දිහා බලා ඉඳීම තුලත් යම් දෙයක් වෙනවා. ඒක අපි කිව්වොත් නීවරණයටපත් වීම කියලා. මොකද නීවරණයටපත් වුණ මනසක් අවශ්‍යයිනේ දහම දකින්න. අන්න ඒ වගේ මට්ටමක් සඳහා ඒ බලා ඉඳීම සුදුසුයි කියලා කිව්වොත් එහෙම නැත්නම් ඒක පූර්ව ප්‍රතිපදාව කිව්වොත් ඒක දහම අනුව ඒ වගේ පේනවා. මේ සයන්හස ඒක නිවැරදිද?
ඔව් ඒ ඉදිරි කිව්වත් හරි. මොකද ඇත්තටම මේක අපේ නිවර්ණ දුරු කර ගැනීම පිණිස එක් උපකාරයක් වෙනවා. නිවර්ණ දුරු කරගෙන කොච්චර හිටියත් මේ අදාළ විදිහට චින්තනය අසුරවල මාර්ගයේ අවශ්‍ය ප්‍රතිපදා පුරුදු කර නැතිනම් මේ දර්ශනයකට යන්නේ නැහැ. ඉතින් ඒක අපි කරන්න ඕනේ දැනගෙන මේ දේ කරන්නේ නිවර්ණ දුරු කර ගැනීම පිණිස පමණයි කියලා තේරුම් ගන්න. තේරුම් ගන්න.
අවසර ස්වාමීන් වහන්සේ දැන් කුග්ගලමගේ මහත්තයා ප්‍රශ්නත් එක්කම යන එක දැන් එතකොට පස්සම්බයන් කාය සංඛාරං අස සිස්සම් සික්කති පස්ස සික්කාම් සික්ති ආදි වශයෙන් යනවා. එතකොට ඇත්තටම ආශ්වාස ප්‍රශ්වාසයේම කියන්නේ මේ කයෙන් පරිබාහිර වූ ආශ්වාස ප්‍රශ්වාසයක්වත් මේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පරිබාහිර වූ කයක්වත් ඇත්තටම පනවන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ තත්වය අවබෝධ කර ගැනීමක්ද මේ බව ඇත්තටම අර භාවනාව තුළින්ම ඒ කියන්නේ දැන් අර හුස්ම රැල්ල සිව්මීමත් එක්කම කය පිළිබඳ දෙන දැනීමත් ඒ කියන්නේ හරියට මේක භාවනාව කෙරුණා නම් ඒ කෙනෙක්ට දැනෙන තත්ත්වය ස්වාමීන් වහන්සේ කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. එතකොට ඇත්තටම අපිට මේ හුස්ම රැල්ල කියන කාරණාව ප්‍රකටනේ කොතනද කියලා බලන්න එන්න. කයට ප්‍රකට වුණේ. එතකොට නම් ඒ කයට ප්‍රකට වුණේ දැන් එතකොට අපි හුස්ම රැල්ල මැන්නේ මමනේ. ඉතින් අපි මන හුස්ම රැල්ල අතහැරියා කියලා වැඩක් නැහැ. මනින්ට හේතුච කාරණාව යන්න වෙනවා. එතන අපිට මේ අනිවාර්යෙන් කය කියන පැත්තට ආධ්‍යාත්මික පැත්තට හොයන්න වෙනවා. මොකද මම හිතපු නිසානේ මන්නේ. එහෙම නැතුව මම හිතත මැනීමක් එන්නේ නැහැ. ඉතින් මම හිතපු නිසා මැනපු දේ තුල පිටල බලුවක වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ කියන්නේ ඒක විමුක්ති මාර්ගය වෙන්නේ නැහැ. ඒක අපට නිවනයටපත් වෙන්න විතරක් හේතු වෙනවා. අපි මේ දෙකේ අන්‍යෝන්‍ය ස්වභාවයත් එක දැක්කනා. අන්න එතකොට අපට මේ හොස්මරල්ලක් මැන්නේ කොතනින්ද කියලා යහු වෙනවා. ඒක වුණා නම් අන්න පටිසම්පන්නය යහු වෙනවා. මේ කාරණාව තමයි මේ බුදුරණන් වහන්සේ මේ ඒ දේශනා තුළ හැම එකම ඉස්මතු කරලා තියෙන්නේ මේ විමුක්තිය කියන ආකාරයට. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට නොනි කල්පනා කරොත් අපිට සැබෑවටම මේ ඉතලින් එහාට ඒ කාරණාව දැනගෙන දැකගෙන පුරුදු කරන්න පුළුවන්. බුදුරණන් වහන්සේගේ දහම අසම්භාවික ක්‍රියාවක් නෙමෙයි. එහෙම කරොත් මෙහිම වේවි කියලා එකක් නෙමෙයි. මෙහිම කරනකොට මෙහිම වෙනවා කියලා දැන දැක යන ගමන. දන්න කෙනාට දකින්න කෙනාට දනිමින් දකිමින් වාසය කරනකොටයි මේ මාර්ගයේ යොත් වෙන්නේ. එනම් ඉදා දැනගෙන දැකගෙන යන්නට ඊට අදාළ දේ අපි තේරුම් ගන්නට වෙනවා. ඒක තමයි මම මුලින්දලා පැහැදිලි කරේ සමාධිත්වයට පූර්වංගය සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරය මේ දෙකත් එක්ක අපි ප්‍රතිපදාවක් පුරුදු කරනකොට තමයි අපට ඔය හැම දෙයක්ම නිරවුල් කරගෙන මාර්ගය පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි මේ අසම්භාව්‍ය ක්‍රියාවක් හැටියට පුරුදු කරාට කවදාවත් අපට අපි හොයන මඟ අහු වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සෞසත්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. භාවනාවේදී සිත එකඟ කරගෙන චිත්ත ඒකාග්‍රතාවයට ආවට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට සිතුවිලි නොනැති ගලාගෙන එනවා. ඒ එනකොට ඒකට ඇලෙන්නේ නැතුව ඒ දිහා බලාගෙන ඉතී එක සිතුවිල්ලක් හරි අරගෙන හිතුවත් උදාහරණයකට හිතුවත් අපි පුංචි කාලේ අම්මා ඔයලා කන්න දීපු කෑමක රසයක් කියලා. එතකොට ඒක හිතගෙන හිතන්න පටන් ගත්තොත් මේක සිතුවිල්ලක් විතරයි. මෙතන තියෙන්නේ ඇලීමක්. ඒ කියන්නේ ඒකට උපාදානයක් කරගත්තා කියලා ඒ සිතුවිල්ල තුලින් හේතුඵලවාදී හිතලා ඒක නැති කරගන්න උත්සාහ කළොත් ඒක කොහොමද ඒකට වැටෙන්නේ මේ මාර්කට්? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි ඒක මේක සිතුවිල්ලක් විතරයි මේකට මම ඇරෙන්න ඕනේ නැහැ කියලා හිතුවොත් කියලා ඒ පමණින් හේතුඵලය අහුවෙන්නේ නැහැ. අපට හිතන අහුවෙන්නට ඕනේ සිතුවිල්ල ගෝචර වුණේ කොතෙන්ද? මනසට. මනසට සිතුවිල්ල ගෝචර වුණේ කොහොමද? අන්න එනම් ඒකෙන් දක්වම හොයන්න වෙනවා. දැන් අපි මට ගෝචර සිතුවිල්ල තැලෙන්න හොඳ නැහැ කියලා හිතුවට ඒක ලෝකයට හොඳයි ඇලීම ගැටීම දුරු කරගන්න. එහෙනම් අපි නිවැරදිවම ලෝකෝත්තර මගක් බවට පත් වෙන්නට නම් මට ලෝකයේ මට මම ගොඩනගච්ච මේ ලෝකෙට අරමුණ ගෝචර වුණේ ඇයි? මේක තමයි හේතුව වෙනවෙ. කියන්නේ මට මනසෙන් ගෝචර වුණේ. අන්න මනසට මේක ගෝචර වුණේ කොහොමද? ඒකට ගෝචර වෙච්ච අරමුණට අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ මම නේ මගේ නෙමේ කියලා කීවට ලෝකයට නොඇලෙන්නවා. මේක මට ගෝචර වුණේ මෙන්න මේ පැත්තෙන් කියලා ඒක හේතුව හේවුවත් තමයි සැබෑවටම හේතුඵල හිව වෙන්නේ. එහෙනම් එතනදී අහුවෙන්නට ඕනේ නම් මේ සලායතනය හැදෙන ආකාරය උපාදානයේ මේක ගෝචරයට ආකාරය ඊළඟට මේ විදියට සලායතනය කොටන කියලා උපාදානය තුලින් මේක අපි ලෝකිත ගෝචර වෙන්නේ සත්‍යන දෙකකින් පදනම කියන එක මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන එක මේ හැම එකක්ම එක්ක මේ සත්‍ය නොදකීමේ පදනමින් මේක ගොඩනගින බව අහුවෙන්නට ඕනේ. එහෙම අහුනාට පස්සේ සත්‍ය දකින්නකොට මේක ගොඩනගින්නේ නැති බව අහුවෙනවා. එතකොට අර මට අමුතුවෙන් අයින් කරන්න දෙයක් නැහැ මේක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා. අර දකින්නකොටම අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න නිසා මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ඒක ප්‍රඥාවෙන් දකින්න. දැන් භක්තිනවාසී අනාත්ම ඉස්තර කරනකොට හැම වෙලෙම මම නෙමෙයි මම මේ සම්බස්ත මිස වත්තා කියලා ගන්නේ කොහොමද? තථාභූත සම්මප්පඤ්ඤය දත්තබ්බ. ඒක හටගත් ආකාරය මනා ප්‍රඥාවෙන් දකින කොටයි නේතම මම නේ සම්මස්සින මේ සත්‍ය කියලා ගන්න. එතකොට ඉතින් අපට අමුතුෙන් අහපව ඒකට මම නෙමෙයි මගේ නෙමෙයි මට ආයෙත් නෙමෙයි හිතන්න දෙයක් නැහැ. හේතුඵලයේ අහුනාම බහු දැක්කේ ඒක තමයි. ඉතින් අන්නේ විදිහට අපට එනම් මේ ඒ අරමුණ මට ගෝචර වෙච්ච ආකාරයේ ආපස්සට හේතු හොයන්න වෙනවා. ඒ හේතු අහෝචිතාන්දි තමයි මේ ඵලයෙන් නිරුද්ධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට අපේ ජීවිතේ අපි ප්‍රායෝගිකව කරන හැම අවස්ථාවකදීම අපට ඒක බලන්න පුළුවන් නේද හේතුඵලවාදී? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක ඇත්ත. අපට ජීවිතේ ඕනම මොහොතකින් කරන්න පුළුවන්. මේ හේතුඵලය හොයන්න අපට ඕනම ඒ කියන්නේ වාග්ගිතනවාසි ධර්මයේ පැහැදිලි කරනකොට සතිපට්ඨාන සති සම්පජාණී පැහැදිලි කරනකොට හැම අවස්ථාවම කියනවනේ අපේ ජීවිතේ ඕනම මොහොතක ඕනම දෙයක් කරනකොට අපිට මේ හේතුඵල ධර්ම හොයන්න පුළුවන්. තමන්ගේ ලෝකෙට මේක ගෝචර වෙන්නේ කොයි විදිහටද කියලා අන්න එතකොට මේ පරිසම්පන්නය හොයනවා. එතකොට ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙම කරනකොට තමයි භවනා වාසි බහුල වාසි ඉපදෙක පුරුදු ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි.
තවත් පුංචි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. දැන් මම මේ කතා කරන්නේ භාවනාවේ චිත්ත ඒකාග්‍රතාවයේ ඉන්න අවස්ථාවක. දැන් ওই විදියට අපි ඇනලයිස් කරගෙන ගිහිල්ලා එක අවස්ථාවකට එනවා ඉතාමත්ම සංසුන් අවස්ථාවක්. ඒ වෙලාවේදී බැලුවාම දැන් සිත කියලා අපි හිතුවට සිත නෙවෙයි අපේ ගොඩක් ඉන්නේ සිතුවිලි. සිත කියන එකයි සිතුවිලි කියන දෙකක් ඇත්තටම ඒ කියන්නේ එතන ඒ සිතුවිලි එක අවස්ථාවකදී හිතෙනවා මේ හේතු නිසා ඇති වෙලා නැති වෙලා යන දෙයක් තමයි මේ තියෙන සිතුවිලි කියලා. ඒතකොට සිත කියන්නේ ඒ හේතු නැති වුණා ඇති වෙලා නැතුණා නම් ඉතින් ඊට පස්සේ එතන සිතක් නැහැ කියන හැඟීමක් එනවා. ඒක වැරදිද ස්වාමීන් වහන්ස? ඉරවත් සරණයි.
දර්වසන හැඟීමක් ඇති වෙච්ච පමණට අපි හේතු වෙන නිසා මේ ඇති වුණේ කියන හැඟීම ඇති වෙච්ච පමණට ඇත්තටම හිතීම මේ නිවැරදි මාර්ගය වෙන්නේ නැහැ. අර මුලින් කිව්ව කාරණා හරිය අපට ඇත්තටම සිත නෙමේ හොවිලි මොහොත සිතුවිල්ල වගේ සිතක් සිතක් හිතුවට අපට සිතේ සිතුවිල්ල අහුවෙන්නේ. අපට හරියටම සිත අහුවෙනවා නම් සිත පැනනගිච්ච හේතුවත් එක්ක අහුවෙනටම. ඒකවල තමයි මේ හැබැයිවටම සිත කියන කාරණාව ප්‍රකට වෙන්නේ. එහෙම අපට හරියටම මේ ප්‍රකට වෙනවා නම් මේ හේතුවත් එක්කම පරිසම්පදෙත් එක්කම අන්න ඒකට අපට අමුතුවෙන්ම මේකට වචන ටිකක් දාලා හිතන්න අවශ්‍ය නැහැ මේ මොනේ මේ කියලා. මේක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අමනේ මගේ නෙමෙයි කියන කාරණාව අපට මේ හේතුඵලයෙන් එක්ක ප්‍රකට වෙනවා නම් අන්න ඒක හරි. ඉතින් ඒ නිසා මේ අපි අනිවාර්යයෙන්ම මේ කාරණා ටික ඒ විදිහට පුරුදු කරන්නට ඕනේ. අර මේ අපිට හැම වෙලෙම අහු වෙන සිතිවිල්ලක් තමයි සිතයි කිය කිය අපි හිතන් හිටියට සිතිවිල්ල තුළ අපි ජීවත් වෙනවා. අපට සිතිවිල්ල ගෝචර සිත සමායතව අහු වෙන්නේ නැහැ. මේ දෙකම සිත මෙතන භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනවා. මනංච පජානාති ධම්මේච පජානාති යංච සතුබයං පටිච්චෝ උපජ්ජති සංයෝජන තංච පජානාති. මෙන්න මේ ඔක්කොම අහු වෙනවා නම් මනසත් තරමුණත් සංයෝජනයත් මේ ඔක්කොම අහු වෙනවා නම් අන්න එතනදී හේතුඵලය අහු වෙලා. හැබැයි මේක නිවැරදිව අහු වෙන්නේ මාර්ගයත් එක්කමයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතන සංයෝජනය කියන එක පොඩ්ඩක් තව තේරුම් කළ දෙනවද?
දර්වසනයි. දර්වසනයි තමයි සංයෝජන කියලා කියන්නේ ඇත්තටම දැන් අපිට මනසත් අරමුණත් එකම අහු වෙනවා නම් සංයෝජනත් අහු වෙනවා. සංයෝජන කියලා කියන්නේ මේ දෙක එකතු වීමේ හටගත් ආකාරය. මනසයි අරමුණයි විඥානයයි මේ තුනම එකතු වෙලා තමයි සංයෝජනයක් කියන්නේ බැඳිලා එකතු වෙලා සකස් වෙච්ච දෙයක්. දැන් මේ සම්බන්ධයෙන් අර බුදුරණාහි දේශනා කිහිපයක්ම ওই කාරණා ඉස්මතු වෙනවා. මේ සංයෝජන කියන්නේ එකතු වෙලා පවතින දැන් අර කොටිටි සූත්‍රය පැහැදිලි කරනවා අසත් රූපයත් දෙක බන්ධනාගෙත් එක තමයි මේක බන්ධනේ තියෙන්නේ. එතකොට මේ සංයෝජනයන් බවට මේකපත් වෙන්නේ අපතල මූලික පරිසම්පදනික අපේක්ෂිත ලෙස. එහෙම වුණා නම් අහු වුණා නම් අපිට අහු වෙලා හරියට සත්‍ය දැක්කම සංයෝජනයන් බවටපත් වෙන්නේ සම්පූර්ණ. අපිට ඒකයි සංයෝජනේ අහු වෙනවා කියලා කියන තැනදී අපගෙන මනසයි අරමුණයි කියන විතරක් ආගමයි. මේ විතරක් තියෙන සම්පූර්ණ විඩාකාර දෙකීම විඩාකන සම්පූර්ණ දුරුණා ඒකදී නම් කිරීමක් කරන්න බැරි වෙනවා. එතකොට නිවෙන්නවා. එතකොට අර මේ අපි තුළ පවතින මේ පැවැත්ම සිදුවන ක්‍රියාවලිය තමයි හේතුඵල වශයෙන් මේ සංයෝජනයත් එක්ක අහුවෙන්නේ. තර මනසත් අරමුණත් කියලා මේ ඔක්කොම අහුවෙච්ච තැනදී සංවේජනත් අහුවෙනවා, මනසත් අහුවෙනවා, අරමුණත් අහුවෙනවා, මේ සියල්ලක්ම අහුවෙලා සම්පූර්ණයෙන් ආරෂ්ඨක මාර්ගයෙන් වැඩිලා මේ සත්‍ය අවසේ කියන්නේ සියලුම ආකාරයෙන් මේ අවිද්‍යාව දුරු වුණාට පස්සේ මේ ආය සකස් නොවන ස්වභාවය මතට නිවිලා යනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට අපි තෙරුවන් කරගත්ත ස්වාමීන් ආගත්තෙත් ස්වාමීන් වහන්සේ එළියේ තියෙනවනේ යම්කිසි රූපයක් ස්වාමීන් වහන්සේ ඒක චක්කු සම්පස්සෙන් අපිට වෙනවනම් ස්වාමීන් වහන්සේ එළියේ තියෙන රූපයට අපි විඥාණයෙන් තුලින් අපිට එන සිතක කරගන්න නැතුව තමන් තේරුම් ගන්න නම් මේක අපි විසින් හදාගත්ත හිතක් කියලා තේරුම් කර ගැනීම, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ දිවට එන රසය මේ නේතෝ මම නේතෝ හපස්මි කියලා මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා තේරුම් කර ගැනීම තුළින්මද ස්වාමීන් වහන්සේ අපි මේ විදර්ශනා වැඩි යුත්තේ? තේරුම් ගන්න.
තේරුම් ගන්නයි. එතකොට ඒක අපි නේතෝ මම නේ සමස්න මේ සත්‍යයි කියන කාරණාව විය යුත්තේ තථාගත සම්මා පඤ්ඤාය දත්තබං එක. එහෙම වුණොත් නේතෝ මම නේ සමස්න මේ සත්‍යයි කියලා වුණා නම් අන්න හරි. එහෙම නැත්නම් මම නේ මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා හිතුවට වෙන්නේ නැහැ. එහෙනම් හේතුඵලය ඒ විදිහට දැක්ක තැනදි තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා දැම්ද කියුත්. හේතුඵලය නොදැක්ක මම නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා හිතුවට ඒක සංකල්පයක් නෙමෙයි. ඒ නිතම් මම නේ සමස්කින මේ සවත්තා යථාබුත සම්මප්පඤ්ඤය දට්ටම. අන්න ඒ විදිහට දකින්නවා නම් එතකොට නේතම් මම නේ සමස්කින මේ සවත්තා කියලා හිතන්න දෙයක් නැහැ. නේතම් මම නේ සමස්කින මේ සවත්තා කියලා කාරණා තමයි ප්‍රකට.
දරසන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රමාණපී.
හොඳයි, එහෙමනම් අපිට මම හිතන්නේ අද දවසේට යෙදී කාල සීමාව නිමා වෙනවා. අපි අද දවසේ ධර්ම සාකච්ඡා මේ ආකාරයට නිමා කරමු. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද කලින් මතක් කරා වගේ සවුන්ඩ් රිසෙස් .org වෙබ් අඩවියෝ මේ ධර්ම සාකච්ඡා ප්‍රචාරය කෙරුණා. ඉතින් ඒ ඔස්සේත් මෙහා සමහර පිරිසක් සම්බන්ධමින් සිටින බව පේනවා. ඉතින් ඉතා විශාල සංඛ්‍යාවක් අද ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. මම හිතන්නේ 50කට 60කට අධික ප්‍රමාණයක්. ඉතින් ලෝකේ විවිධ රටවල ඉතින් ඉතාම උතුම් ධර්ම සාකච්ඡාවකට අපි සම්බන්ධ වෙන අවකාශ ලැබුණේ කල්‍යාණ මිතුමතුරයන් ඉදිරිපත් කළ ධර්ම කාරණා නිසා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ යොමු සටහන නිමා කිරීමට පෙර මම ඉතාම ගෞරවයෙන් හැමදාමත් මෙන්ම එක්සත් එංගලන්තයේ සම්බන්ධ වෙන ශ්‍රීමති මහත්මියට ආරාධනා කරනවා අද වැඩසටහන නිමා කිරීමට පෙර ගෞරවනීය ස්වාමීන් වහන්සේට වින්දින් කටයුතු කරන්න කියලා.
තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දිනේ වෙනදා වගේම වහන්සේ ඉතාම ගැඹුරු ධර්ම කාරණා ඉස්මතු කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කරා යන්න අප සැමට ප්‍රමාණ කාරුණිකව ධර්ම දේශනා කරා උපදෙස් දුන්න අපේ ප්‍රශ්න විසඳලා දුන්න ස්වාමීන් වහන්ස. ඇත්තටම ඒ ධර්ම දේශනා නැවත නැවතත් අපි අහනවා. ඒ වෙලාවට හුඟක් වෙලාවට මනස විවෘත වෙනවා තව තවත් ඈතට යන්න. ඉතින් ඒ අප ඒ ආකාරයට රැස් කරගන්නා වූ සියලු කුසලානිසංස ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව අනුමෝදනා කර සිටිනවා. ලෝකයේ පුරා බොහෝ රටවලින් සම්බන්ධ වෙන සියලුම කලන මිතුර මිතුරියන් වෙනුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව පුණ්‍ය අනුමෝදනා කරනවා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ රැස් කරගන්නා වූ සියලු කුසලානිසංස අනුභවයෙන් ඔබ වහන්සේට ආයුර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබ වහන්සේගේ දෙමව්පිය ගුරු වරු සෑම සියලුම දෙනාටත් නෑදෑ හිතමිතුරන්ටත් ජීවත්ව සිටින සෑම සියලු දෙනාටත් පරලෝක සැපත් අයටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරා යන්න හේතු වේවා කියලා ඉතාම කෘතවේදීව ප්‍රාර්ථනා කරනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අපිට මේ වගේ වටිනා අවස්ථාවක් ධර්ම විමුක්තියක් ලබා දීම ගැන ඉතාම කෘතවේදීව දලුවත්ත මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමාටත් ඉතා සුව පහසුවෙන් මඟ පල නිවන්න අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා. ඔබතුමත් නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනා වේවා. ඒ වගේම අපිට හැමදාමත් උදව් උපකාර කරන ධර්මයෙන් අනුශාසනා කරන කොග්ගලගේ මැතිතුමාටත් ඉතාම කෘතවේදීව සියලුම කලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමාටත් ඒ ආකාරයටම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඒ වගේම සුව පහසුවෙන් මගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. ඔබතුමාගේ ගුරු දෙමව්පියන්ටත් නෑදෑ හිතවතුන්ටත් ඒ ආකාරයටම ඉතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. හැමදාම අපේ ධර්ම සාකච්ඡාවල් වලට සහය දෙමින් පෝෂණය කරමින් ප්‍රශ්න වලින් අදහස් වලින් සම්බන්ධ වෙන සෑම සියලුම කලන මිතුරු මිත්‍රයන්ටත් ඒ ආකාරයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ අප සෑම සියලුම දෙනා නිවන් දක්නා ජාති දක්වා සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කල්යාණ මිතුරු ආශ්‍රය ලැබෙන පුණ්‍ය භූමියල ඉපදිලා නිදුක් නිරෝගී සුවපත්ව කායික මානසික දීර්ඝායුෂතාවෙන් යුක්තව මාර්ගඵල නිවන් අවබෝධය කරා යාගන්න හේතු වේවා වාසනා වේවා. කෙලවර ඉතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ කරන සියලු කුසල් අප සැමට පාරමිතා බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු. එම්නම් අද දවසේදීත් මේ වැඩසටහන නිමවට ගැනීම සඳහා මම ඉතාම ගෞරවයෙන් ශ්‍රී ලංකාව විසින් සම්බන්ධ වෙන පූජ්‍යපාද අලව්වේ අනුමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යොමු වෙනනම් තෙරුවන් සරණයි.
අද දවසේදී මේ සඳහා සවන් සිසිලස සතිචාති නම් සාකච්ඡාව හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම මේ කරගත් මේ සියලු පුණ්‍යාන භාවන මොදන වෙලා දහම් මැස ඇති කරගෙන දහමණ ගෞල් කරගෙන නිවි සැසෙන්නට මේ උපකාරයක් වේවා. ඒ වගේම මේ අවස්ථාව සම්බන්ධ කර දුන්න රවි කොක්කලගේ මහාචාර්ය සමාටත් ඒ වගේම මේ සම්බන්ධ කරන අපේ මේ සියලුම නිලධාරීන් සියලු දෙනාටමත් දලවත් මහත්මයතුල සියලු දෙනාටත් එවාගේ මට මේ අවශ්‍ය පහසුකම් සලසා දුන්න නිහාල රූපසිංහ මහත්මයතුළු ඒ සෑම සියලු දෙනාටත් මේ පුණ්‍යාන භව බලයෙන් දහම් පැනස ඇති කරගන්න සත්‍ය ශ්‍රවණ ත්‍රිගසේ සත්‍ය සත්‍ය